දැන් මේ වැඩසටහනේ ඉස්සෙල්ලම පොඩි හඳුන්වා දීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ලංකාවෙන් පිටරටවලට ගිය පිටරටවල ජීවත් වෙන ලක්ෂ 30ක විතර ජනතාවක් ලාංකිකයෝ බෞද්ධයෝ පිටරටවල ඉන්නවා. ඒ මිඩ්ල් ඊස්ට් වල ඉන්නවා ලක්ෂ 15ක් විතර. ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, විශේෂයෙන් ඉතාලිය, ඒ වගේ යුරෝපීය රටවල් වලත්, ඕස්ට්‍රේලියාව, ජපාන් රට, නිව්සීලන්තය, මැලේසියාව වගේ රටවලත් ලාංකිකයෝ, සිංහල බෞද්ධයෝ ලක්ෂ 15ක් විතර ගණනක් ඉන්නවා. ඒ අයට තියෙන එකම මාධ්‍ය තමයි මේ බුදුදහම තේරුම් ගන්න මේ අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් එක. ඉතින් ඒක නිසා ඉන්ටර්නෙට් එකෙන් අපි මේ දේශනා කරන ධර්මය අහන පිරිස එන්න එන්න වැඩි වෙලා දැන් සාමාන්‍යයෙන් 60,000ක් විතර අඩු මාසයෙන් අව මාසයෙන් 60,000ක්වත් පොය දවසේ ධර්ම දේශනාවට එදාට හෝ ඊට දවස් කීපයකට පස්සේ හෝ සවන් දෙනවා කන් දෙනවා. එයට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. එයට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම ලංකාවේ පොය දවස රජයේ නිවාඩු දවසක් වුණාට ඒ රටවල් වල පොය දවස රජයේ නිවාඩු දවසක් නෙමෙයි. එයට මේක ලයිව් අහන්න බෑ, ප්‍රශ්න කරන්න බෑ. මේ ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක නිසා ඒ අය අවස්ථාවක් ඉල්ලුවා පොය දවසක් නොවන සෙනසුරාදා හෝ ඉදිරියට දවසක උදේ වරුවේ විශේෂයෙන් මේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියාව, ජපාන් රට මේ වගේ ඔය මේ පෙරදිග රටවල් වල ඉන්න අයට මේ මේ වගේ අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි අද මේ ඉන්ටර්නෙට් එකෙන් ධර්ම සාකච්ඡාවක් පවත්වන්න තීරණය කළේ. මේක කොතෙක් දුරට සාර්ථක වෙයිද නැද්ද කියන එක ගැන තාම තීරණයක් ගන්න අමාරුයි. මොකද එයාට හරි හැටියට මේක දැනුම් දුන්නාද කියන එක කියන්න අමාරුයි. කොටසක් දැනුමත් වෙන්න ඇති. නමුත් බොහෝ පිරිසක් මේක හරියට දැනුමත් වෙලා නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ආරම්භක හැටියට අද බලාපොරොත්තු වෙන්නේ ඒ පිටරටවල් වල ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාවට මේ උතුම් නිර්මල බුද්ධ ධර්මයේ පිළිබඳව යම් යම් කරුණු කාරණා මේ වගේ මේ ආකාරයට සුතමේ ඥානෙ ලබා ගන්නට පුළුවන් වන ආකාරයට ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා එයාගේ දහම් ගැටළු निराකරණය කර දෙන්නට අවස්ථාවක් සලසා දීම. ඒ සඳහා තමයි මෙවන් වැඩසටහනක් මේ ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා ඒ සිංහල බෞද්ධයන්ට ලබා දෙන්නට කල්පනා කරේ. ඉතින් ඒක නිසා දැනටත් ප්‍රශ්න කීපයක් ලිඛිතව ලැබිලා තියෙනවා ඉන්ටර්නෙට් එක හරහා. ඒ සියලුම දෙනාට ඒ පිටරටවල ඉන්න ජීවත් වෙන ඒ පින්වතුන්ට මේ උදේ යට අමාරු නම් පැය දෙකක පමණ කාලයක් 11 විතර වෙනකම් ප්‍රශ්න තියෙනවා නම් ඒ අයට විමසා ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්නට තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. ඉතින් ඒක නිසා ඒ අය කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන්න බෑ මේ පළවෙනි වැඩසටහන නිසා. නමුත් ලිඛිතව ඒවලා තියෙනවා ප්‍රශ්න කීපයක් ඉන්ටර්නෙට් එක හරහා. ඒවට අපි මුලින් කරුණු සාකච්ඡා කරලා ඊට පස්සේ මේ ලයිව් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ ප්‍රශ්නය මේ වෙලාවේ මේ මොහොතේ පටන් පැය දෙකක් පමණ කාලයක් තුල 8:00 to 10:00 දක්වා ඒ සියලු පින්වතුන්ට ප්‍රශ්න අහලා ඒ ධර්ම සාකච්ඡා ඒ කරුණු සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා මේ මොහොතේ පටන් දැන් වෙලාව 8:00 පටන් 10:00 දක්වා මේ අපේ ඒ ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එක විවෘතයි. මුළු විශ්වයටම මුළු මේ සියලුම බෞද්ධ ජනතාවට පිටරට ඉන්න ඒ වගේම ලංකාවේ ඉන්න ඕන කෙනෙකුටත් මේක අහන්න පුළුවන් ලයිව්. එයාටත් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ අවස්ථාව.
අවසරයි හාමුදුරුවනේ, අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා නවසීලන්තයෙන්. දැන් මම ඒවා යොමු කරන්නම්. පළවෙනි ප්‍රශ්නය, රාග ද්වේෂ මෝහ වැඩිවීමෙන් වාපිත්සෙම් අසමතුලිතතා ඇතිවී මනුෂ්‍ය රෝගී වන බව අසා ගත්තෙමි. මේ සිදුවන්නේ කෙසේදයි පහදා දෙන්න. ඒකටම තව කොටසක් තියෙනවා. වාහෝ පිත්හෝ සෙම් තුනෙන් එකක් අධික මිනිසුන් ඇති බව කියවා ඇත්තෙමි. එසේ රාග හෝ ද්වේෂ හෝ මෝහ තුනෙන් එකක් අධික මිනිසුන් සිටිය හැකිද?
ඔව්, දැන් මේක ප්‍රශ්නේ වාපිත් සෙම් රාග ද්වේෂ මෝහ. දැන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර ක්‍රියාත්මක වෙනකොට මේකේ යම් ආකාරයක සමතුලිතතාවයක් පවත්වාගෙන යන්න ඕන. මේ සමතුලිතතාවය පවත්වාගෙන යන්න නම් වාපිච්චෙම් සම වෙන්න ඕන. සමසේ ක්‍රියාත්මක වෙන්න ඕන. වාපිච්චෙම් විසම වුණොත්, අසම වුණොත් එතෙන්දී අර වාතාබාධා, පිත්තාබාධා, සෙම්මාබාධා, වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධ ඇති වෙනවා. ඒ නිසා දැන් මේ වාපිත් සෙම් තුන විසම වෙන්නේ, අසම වෙන්නේ, වෙනස් වෙන්නේ, ආබාධ ඇති වෙන්නේ හේතුව මේකට මුල් වූ කරුණු තුන තමයි රාගයනි කියන ප්‍රියදේට ඇලීම නිසා සෙම විසම වෙනවා. සෙම කිලුට වෙනවා. ද්වේෂය කියන තරහක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වුණොත් මෙතෙන්දී මේ පිට විසම වෙනවා. ඒ වගේම මෝහයක් ඇති වුණොත් වාතය විසම වෙනවා. දැන් මේ වාපිත් සෙම් තුන එකක් විතරක් විසම වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. වාතය හෝ පිට හෝ සෙම හෝ රාගය, ද්වේෂය, මෝහය නිසා විසම වුණොත්, වෙනස් වුණොත් තුනම වෙනස් වෙනවා. එකක් විතරක් වෙනස් වෙලා නිකන් ඉන්න බෑ. ඒ කියන්නේ මේ තුනම සමතේටපත් වුණොත් තුනම සමතේටපත් වෙනවා. එකක් හෝ පොඩි හෝ වෙනසක් වුණොත්, සෙම් රෝගයක් ඇති වුණොත් ඒ අනුව පිට වාත දෙකත් වෙනස් වෙනවා. ඒ නිසා දැන් මෙතෙන්දී මේ තුනම රාගයක් හිතේ ඇති වුණොත් වාපිච්චෙම් තුනම කිලුට වෙනවා. ද්වේෂයක් හිතේ ඇති වුණොත් වාපිච්චෙම් තුනම කිලුට වෙනවා. මෝහයක් හිතේ ඇති වුණොත් වාපිච්චෙම් තුනම කිලුට වෙනවා. මේ අනුව යම් යම් ආකාරයට මේක ගති තුනක් හැටියට, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන මේ ගති තුන නිසා අර වාපිච්චෙම් කිලුට වෙලා ඒ අනුව රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය වෙනස් වෙලා පුද්ගලයා තුළ මේ කායික වශයෙන් අර සමතුලිත බව නැති වෙලා ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතරෙන් සමන්විත වූ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ තුන්දස් කිපෙනවා. මේ තුන්දස්ම කිපුණාට පස්සේ තමයි මේ ස්කයිට ඇති වෙන සියලු රෝගාබාධ 108ක් වූ අර ගිරිමානන්ද සූත්‍රයේ කියලා තියෙන 108ක් වූ ආබාධ, රෝගාබාධ සියල්ලටම හේතුව මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම නිසා. ඒ නිසා මුල් වූ නිදාන වූ මූලික හේතුව තමයි ඔය ප්‍රියදේට ඇලීම කියන රාගය නිසා තුන්දොස් කිපෙනවා, අප්‍රියදේට ගැටීම කියන ද්වේෂය නිසා තුන්දොස්ම කිපෙනවා, ඒ වගේම ප්‍රියාප්‍රිය අතර මැනීම නිසා, මානෙන් කටයුතු කිරීම නිසා මෝහය ඇති වෙලා තුන්දොස් කිපෙනවා. එනිසා මේ තුන්දස්ම කිපෙන්නට හේතු හොයාගන්න ඕන. එනිසා කවුරුත් දැනගන්න ඕන මේ සියලු ආබාධ වලට හේතුව මේ ශරීර කූඩුවට මේ බඹයක් වම්න වූ ශරීර කූඩුවට මේ වාපිච්චම් කියන තුන්දස් කිපීම තමයි විසම වීම තමයි වෙනස් වීම තමයි ආබාධයකට පත්වීම තමයි හේතුව. ඒක නිසා මේක ආහාර අනුවත් වෙනස් වෙනවා. කබලින්කාර ආහාර, මනෝ සංජේතන ආහාර, සම්පස් ආහාර, විඥාන ආහාර අනුවත් අර රාගයේ ද්වේෂයේ මෝහය වෙනස් වෙනවා. ඒ අනුව මේ කටින් කන ආහාර විතරක් නෙමේ නොයෙකුත් ආකාරයේ ආහාර නිසා මේ රාගයේ ද්වේෂයේ මෝහය වෙනස් වෙනවා, වාපිච්චයෙන් වෙනස් වෙනවා. ඒ අනුව මේ වගේ ආබාධ ඇති වෙනවා. දැන් මෙතෙන්දී මේ වාපිච්චයෙන් එමනන රාගයේ ද්වේෂයේ මෝහය වෙනස් වෙන ආකාරය බලන්නත් දැන් නවීන විද්‍යාවේ අර ඕරා මැෂින් එකෙන් පුළුවන්. එමත් තියෙනවා. මේ ජාත්‍යන්තර වශයෙන් ආගෙන ඉන්න ඇයට මේක හොඳට තේරෙනවා. මේ ඕරා මැෂින් එකේ පාටවල් තුනක් තියෙනවා. රාගයට තියෙන්නේ තද කොළ පාට, නිල් පාට වගේ පාට. ඒ වගේම ද්වේෂයට තියෙන්නේ තද රතු දුඹුරු කළු පැහැයක්. මෝහයට තියෙන්නේ කහ වගේ පැහැයක්. ලහ අඳුරු කහ පාට. මේක දැන් ඒ පුද්ගලයන්ට අර ප්‍රශ්නයේ දෙවෙනි කොටස තේරුම් ගන්න පුළුවන්. තමන් රාග අධිකයක්ද, ද්වේෂය තමන්ගේ හිතේ වැඩි තියෙන රාගයද, ද්වේෂයද, මෝහයද කියන එක බලා ගන්න පුළුවන් ඒ අඳුරු පාටවල් අනුව. යම් කිසි කෙනෙකුගේ හිතේ මේ රාගය, ද්වේෂය, මෝහය සමතුලිත නම් ඒ පුද්ගලයාගේ තුල ඕරා මැෂින් එකෙන් පේන්නේ ශ්වේත වර්ණයක්, සුදු වර්ණයක්. ඒක එච්චර ලොකු විෂම වීමක්, වෙනස් වීමක් වෙන්නේ නැහැ. නමුත් මේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ තුනෙන් එකක් හෝ බලවත් නම් ඒ පුද්ගලයාගේ අර පාට, ඕරා මැෂින් එකේ තියෙන පාට බොහොම ක්ෂණිකව තප්පරෙන් තප්පරය විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනස් තත්ත්වයන්ට පත් වෙනවා. එකම ආකාරයට නෑ. ඒක තමයි හිතේ උද්දච්ච බව, විග්‍රහිත බව, නැති බව, උද්දච්ච බව, විසිරුණු බව, සංකීර්ණ වූ බව, හිතේ එකඟතාවයක් නැති බව. ඉතින් ඒක නිසා මේ රාගය, ද්වේෂය, මෝහය තමයි සියලු පුද්ගලයන්ට මේ වාපිච්චම් තුන කිලුඩු වෙන්න, විෂම වෙන්න, සියලු ආබාධ වලට, රෝගාබාධ වලට මුල් වෙන, නිදාන වන, ප්‍රත්‍ය වන එකම හේතුව. ඒ නිසා යම් කිසි කෙනෙකුට අර ප්‍රිය දෙයට නොඇලී රාගය හිතෙන් අයින් කරන්න අසුභානුස්සතිය වැඩිවීමෙන්, ද්වේෂය හිතෙන් ඉවත් කළා මෙත්තානුස්සතිය වැඩිවීමට, ඒ වගේම මෝහය අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා මෝහය මානෙ හිතෙන් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා නම් අර වාපිච්චම් තුනම සමතේටපත් වෙනවා. ඒ අනුව අලෝභ ආදේශ සමෝහ කියන අර ශ්වේත වර්ණ තත්වයට තමන්ගේ හිත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒ අනුව අර වාත ආබාධ, පිත්ත ආබාධ, සෙම්ම ආබාධ බොහෝ දුරට සමතේටපත් වෙලා මේ පිරිසිදු බව, මේ බඹයක් වම්න වූ ශරීර කූඩුව තුළ තමන්ට පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා, ලැබෙනවා.
දෙවෙනි ප්‍රශ්නය. රාග, ද්වේෂ, මෝහ මුල් උදුරා දැමීම සඳහා කටයුතු කිරීමේදී ගිහි පැවැත්ම හා පැවිදි පැවැත්ම වෙන වෙනම දේශනා කොට ඇත්ත.
ගිහියාටත් පැවිද්දාටත් මේ බාහිර වශයෙන් තමයි මේ සිවුරක් දාගෙන තියෙන්නේ. නමුත් එහෙම දෙයක් නැහැ. බාහිර දාරු වීර්යතුමා ගිහේ කැටියට ඉඳලා මේ මුල් තුන උදුරා දැම්මා. සන්තති අමාත්‍යා ගිහේ කැටියට ඉඳලා නිවන් දැක්කේ. පුක්කුසාති රජුරුව මහණුනේ නැහැ, සිවුරු දැම්මේ නැහැ. ඉතින් ඒක නිසා ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, තරුණ වුණත්, වයස වුණත් යම් ආකාරයක මේ සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන් නම් ඒ අනුව පඤ්ඤා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන්. ඒකට කිසිසේත්ම ගිහි බව හෝ පැවිදි බව හෝ මේ වෙනසක් වෙන්නේ නැහැ. ගිහි බව නිසා බාධකයකුත් නැහැ, පැවිදි බව නිසා උපකාරයකුත් නැහැ. නමුත් අර යම් ආකාරයක මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ අදිෂ්ඨානයක් ඇතුව ඒ වෙනුවෙන් අප කැප වෙලා භව ක්ෂය කරන්නට, මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කිරීම තමයි භික්ඛු උපසම්පජ්ජ විහෙරති කියන්නේ. ඉතින් ඒක නිසා උප කියන්නේ අප කැප වෙලා කටයුතු කිරීම, සම්පහදා ඉවත් කරන සම්පජ්ජ විහෙරති. ඒ නිසා මේ උපසම්පජ්ජ විහෙරති කියන්න කරන්න පුළුවන් වෙනවා පැවිද්දෙකුටත් ගිහියෙකුටත්. සම් තේරුම් ගත්තට පස්සේ, සම් දැක ගත්තට පස්සේ, ධම්මෝ සම්දිට්ඨිකෝ වුණාට පස්සේ. ඒ නිසා මේ සම් උපදින ආකාරය, සම්බන්ධතාවයේ උපදින ආකාරය අර හේතුඵල ධර්මයට, පටිච්චසමුප්පාද ධර්මයට අදාළව බා ගලපා බලා අර සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන එක තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට උපසම්පජ්ජ විහෙරති වෙන්න බෑ. මේ රාගය, ද්වේෂය, මෝහය හිතෙන් උදුරා දමන්නට, කෙලෙස් මුල් තුන උදුරා දමන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඕනෑම ගිහියෙකුට, ඕනෑම පැවිද්දෙකුට, ඕනෑම ස්ත්‍රියකට, ඕනෑම පුරුෂයෙකුට මේ ධර්ම අවබෝධයක්, ධර්ම ඥානයක්, යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාට පස්සේ මේ මුල් තුන උදුරා දමන්නට පුළුවන්. හැබැයි ඒක පියවර තුනක්ම අවශ්‍යයි. සංවර, සංසිඳීම, සම්මා කියන පියවර තුනම අනුක්‍රමිකව, අනුපූරකව අනුගමනය කරන්න ඕන. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අර මේ කෙලෙස් මහතබ්බා ප්‍රහාණය කිරීම තමයි අර සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පියවර හතක් දීලා තියෙනවා. ඒ වගේම පංච ප්‍රහාණයක් තියෙනවා. තදංගම ප්‍රහාණය, විස්කම්මන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සදී නිස්සරණ ප්‍රහාණ කියලා පහක්. මේ හැම තැනකදීම මේ කෙලෙස් ගති හිතෙන් අයින් කළා, මේ බැම්ම, මේ මුල් තුන උදුරා කපා අවසන් කරන්න ඕන. ඒ මුල් නැවත නූපදින ලෙස අනුපාද නිරෝධයෙන් මේ සමුදය නිරෝධ කළ යුතුයි. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට අර පැවිදි බව උපකාරයක් වෙන්න පුළුවන්. නමුත් කිසිසේත්ම මේක පැවිද්දෙකුට පමණක් කරගත හැකි, පැවිදි වෙලා විතරක් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕනෑම මිනිහෙකුට මනුස්සත්ව වටිනාකමක් ලැබූ ගිහියෙකුටත් පැවිද්දෙකුටත් මේ මුල් තුන උදුරලා සම්මා කියන තත්වයට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්මා විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය ලබන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ මේ භව උදුරා දමන්නට, රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට උපකාරක ධර්ම, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම ඕනම ගිහියෙකුටත්, ඕනම පැවිද්දෙකුටත් මේ වර්තමාන යුගය තුළ, කාලය තුළ, මිනිස් ජීවිතය තුළ මේ ධර්මය අහලා තේරුම් ගත්තොත් කරගන්න පුළුවන් බව සෑම කෙනෙක්ම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. ඒ නිසා මානවින්ම අදනම් මානවීම කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ මානකම මේ සම්මතයෙන්, සම්ප්‍රදායෙන්. බුද්ධාගමේ මානකමේ කිසිසේත්ම රාගමුල්, ද්වේෂමුල්, මෝහමුල් කිසිසේත්ම උදුරා ගන්න පුළුවන් කමක් නැහැ. බාධකමයි තියෙන්නේ. මොකද හේතුව අර ආගමේ තියෙන බැමිවලට, බැඳීම්වලට, එහෙම නැත්නම් වතට මේ සමාජ සේවයට මිනිසුන්ව අද කරන්නේ මේක, මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දමන්නට කටයුතු කිරීම නෙමෙයි. රාගය, ද්වේෂය, මෝහය තව තවත් වඩා වර්ධනයක් වීම. අද සම්මතයෙන් නම් මහානකම මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල ගැලවීමට කිසිසේත්ම උපකාරයක් නොවන තත්වයට අද සම්මත සම්ප්‍රදායික ආගම පත් වෙලා තියෙනවා. එනිසා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අද කන පිට ගහගෙන මේ පැවැත්ම දිගින් දිගටම හොඳින් පවත්වාගෙන යන්න තමයි ආගම උපකාර වෙන්නේ. එනිසා එතන ධර්මයක් නැහැ, ආගමක් තියෙන්නේ. එනිසා අද පැවිදි වෙනවට වඩා බොහෝ පහසුවෙන් ලේසියෙන් සරල ලෙස ගිහියෙකුට මේ ධර්මය අනුගමනය කළ මග පාදාගෙන මේ මග අනුගමනය කළ මග යන්නට පුළුවන් බව තේරුම් ගත යුතුයි.
සංඝයා වහන්සේ නමක් එදිනදා කරන ක්‍රියාකාරකම් සසර ගමන කෙටිවනසේ ආනපාන සතියෙන් සිදු කරන්නේ කෙසේද?
ටිකක් ප්‍රශ්නේ ආයි පැහැදිලි මදි ආයතරයක් කිව්වොත් හොඳයි.
සංඝයා වහන්සේ නමක් එදිනදා කරන ක්‍රියාකාරකම් සසර ගමන කෙටිවනසේ ආනපාන සතියෙන් සිදු කරන්නේ කෙසේද?
දැන් මේ ප්‍රශ්නේ සංඝයා වහන්සේ කියන එක එකක්, භික්ෂුන් වහන්සේ කිව්වා නම් ඒක තව එකක්. ඒ නිසා අද සංඝ කියන අයට මේ ආනපාන සති සමාධිය දැන් කරලා අවසානයි. සංඝ කිව්වොත් ඒ පුද්ගලයා, ඒ උත්තමයා මේ රාග භව, දේශ භව, මෝහ භව, සංසාර සම්බන්ධතාවයේ බිඳලා අවසානයි සංඝ කියන තත්වයටපත් වූ උත්තමයා. එනිසා මගඵල නොලැබූ කෙනෙකුට සංඝ කියන්න බෑ. මේ ප්‍රශ්නේ තියෙන වචනයයි මම මේ ගත්තේ. හැබැයි භික්ඛු කියන්නේ භව ක්‍රය කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයෙක්. මේ භව ක්‍රය කරන්නට මේ ඇකනනාසය, දිවකය, මන කියන හය සංවර කරගත යුතුයි. අසංවර නම් ආනපාන කරන්න බෑ. එනිසා මේ ආන පාන කියන එක සංවර අසංවර කියන දෙපැත්ත තමයි. අර සංවර නම් ඒක ආන, අසංවර නම් ඒක පාන. එනිසා අසංවරකම ප්‍රහාණය කළ යුතුයි, සංවරකම ආන කළ යුතුයි, පාත්‍රා ගත යුතුයි. සුව ආන කළ යුතුයි, අසුව පාන කළ යුතුයි. අර පැවැත්මට උපකාර වන කරණීය ධර්ම ආන කළ යුතුයි, අකරණීය ධර්ම පාන කළ යුතුයි. සබ්බ පාපස්ස අර අකරණං පාන කළ යුතුයි, කුසලස්ස උපසම්පදා ආන කළ යුතුයි. ඉතින් ඒක නිසා මේකේ මේ ද්වතාවයේ දෙපැත්ත මේ සුව අසුව දහසක් ධර්මය තේරුම් ගත්තොත් මේ ආශ්‍රය කළ යුතු දේසා සේවිතම්බා ධර්ම, බෑර කළ යුතු දේ අසේවිතම්බා ධර්ම තේරුම් නොගත්තොත් මේ සංසාර දුකට හේතු වෙන මුල්ලන නිදානවන ප්‍රත්‍යවන වැරදි දේ තමයි ඔය දස අකුසලයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. එනිසා දස අකුසලයම පාන කළ යුතුයි, ඒ වගේම කුසලය ආන කළ යුතුයි. කුණුසලා හැර අස්කිරීම ආන කළ යුතුයි. අර අකුසල් ප්‍රහාණය කළා, ඉවත් කළ යුතුයි. ඉතින් ඒක නිසා මුළු බුද්ධ දේශනාවෙම කිව්වේ කොයි ආකාරයෙන් හෝ ඇයට අරමුණු වන රූප ආනපාන කළ යුතුයි. ඒක දෙපැත්තක් තියෙනවා. හේතුඵල ධර්මයට බහා ගලපා බලා අකුසලය වඩා වර්ධනය වන දේ ප්‍රහාණය කළ යුතුයි, කුසලය වඩා වර්ධනය වන දේ ආන කළ යුතුයි. ඒ වගේම ඇයට, කනට, නාසයට, දිවට, කයට, මනට කියන මේ හයටම වර්තමාන මොහොතේ හිතට අරමුණු වන යහපත් දේ, නිවෙන දේ, මිදෙන දේ, කුසලස්ස උපසම්පදා වෙන දේ, කුණුසලාහැර අස්කල්ලා හිත පිරිසිදු වන දේ ආන කළ යුතුයි. ඒ වගේම හිතට එන කෙලෙස් පාන කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි, ඉවත් කළ යුතුයි. ඒවා අකරණීය ධර්ම හැටියට අසේවිතබ්බා කළ යුතුයි. එහෙම නැත්නම් භාවිතයෙන් බැහැර කළ යුතුයි. ඒ නිසා පජාති පානාති පස්සති කළ යුතුයි. ඉතින් මේක නිසා මේ ආනපාන කියන එක හුස්ම ගැනීම පිටකිරීම කියන එක නෙමෙයි, ඊට වඩා හුඟක් ගැඹුරු අර්ථයක් තියෙන්නේ, ගැඹුරු ධර්මයක් තියෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම ආන, ඉන්ද්‍රිය අසංවර නම් ඒක පාන කළ යුතුයි. ඉතින් ආනපාන තේරුම් නොගත්තොත් හරියට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවට දොරල් හයක් තියෙනවා කෙලෙස් ඇතුළට ගන්න. ඒ කෙලෙස් ඇතුළට ගන්න වෙලාවෙදී ගන්න ගන්න එන පුරුද්දේ අපි පාන කළ යුතුයි. ඒ දොරවල් අය යහපද්දේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, වීතරාගී, වීතදේශී, වීතමෝහි, අලෝභාදේ සමෝහ වගේ යහපද්දේ ආන කරන්න ඕනේ. මේක තමයි තේරුම් ගත යුත්තේ. ඒ නිසා මේ සඳහා බුද්ධ දේශනාවේ දේශනා කරපු මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය, ආනපාන සති සූත්‍රය, මේ ද්වතාවේ ද්වතා අනුස්සතිය, ද්වතා අනුස්සති සූත්‍ර, ද්වේදා විතක්ක සූත්‍ර, සියලු දේ මේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත බැලිය යුතුයි. එකක් සුව පැත්ත, අනික අසුව පැත්ත. එකක් කරණීය පැත්ත, අනික අකරණීය පැත්ත. එකක් සේවිතබ්බා පැත්ත, එකක් අසේවිතබ්බා පැත්ත. එනිසා මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම්, මේ ද්වතාවේ තේරුම් ගන්න බැරි වුණොත් ආනපාන කරන්න පුළුවන් කමක් නැහැ. අස්සපස්ස කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා දොරවල් හැමම අස්සපස්ස කරන්න පුළුවන්, ආනපාන කරන්න පුළුවන්, කරණීය අකරණීය කරන්න පුළුවන්, යෝනිසෝ මනසිකාරයෙන් අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ මේ දෙක තේරුම් ගත්තට පස්සේ. මේ දෙකම දෙපැත්තම ද්වතාවේම තේරුම් ගන්නා තාක් කල් ආනපාන සති සමාධිය පිහිටලා නිවන් මඟ විවෘත කරගන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයා අසුතවත් පෘථග්ජන පුද්ගලයේ ද්වතාවේ දෙපැත්ත නොදන්නා, ආනපාන ගැන නොදන්නා. ඉතින් ඒක නිසා මේ ආනපාන කියන්නේ මේ හුස්ම ගැනීම පිට කිරීම නෙමෙයි. ඒක උගන්වන්න දෙයක් නැහැ. ඒක කාටවත් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ, උගන්වන්න දෙයක්වත් නැහැ. මැරෙන කම්ම උපන් මොහොතේ ඉඳන් කවුරු කිව්වත් නැතත්, කවුරු මොනවාකවත් දිග හුස්ම ගැටි හුස්ම කිව්වත් ඒ හුස්ම ගන්නවා. ඒකෙන් කෙලෙස් මුල් අයින් වෙන්නේ නැහැ. කෙලෙස් මුල් උදුරා ගන්න බෑ කිසිසේත්ම. කිසිම කෙනෙකුට මේ සංසාර ගමනේ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඔය හුස්ම හෝ කසින පිළියම් කළා හෝ උදුරා ගන්න පුළුවන් කමක් ලැබුණෙත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ඉදිරියටත් නැහැ, අතීතෙත් නැහැ, අනාගතෙත් නැහැ. නමුත් තාවකාලිකව යම් සානයක් යටපත් කිරීමක්, පැලැස්තර පිළියමක් දාන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පැලැස්තර පිළියමට තමයි බොහෝ මිනිසු මුලා වෙන්නේ, බොහෝ මිනිසු අතරමං වෙන්නේ, බොහෝ මිනිසු වැඩියට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය පිහිටනවා කියන්නේ ප්‍රාණයාම ආනපාන ක්‍රමය නෙමෙයි, ඊට වඩා වෙනස් ක්‍රමයක්. මේක දෙක තේරුම් ගත්තොත් මේ හොඳ පැහැදිලි පිළිසිදු යහපද්දේ ඇතුළට ගැනීමත්, අර කිලුටු කෙලෙස් මුල් තුන උදුරා දැමීමෙනුත් ආනපාන කිරීම පුළුවන් කරන්න. ඒ අනුව නිවනට උපකාර වන ආකාරයට සම්මා සති එහි පිහිටා ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා.
ඉන්දියාවේ එකල මගධ දේශයේ දැනට නැගෙනහිර ඉන්දියාවේ සහ නේපාලයේ සමාන ප්‍රදේශවල තවමත් මිලියන 18ක් පමණ ජනතාව මගධි හා එයින් විකාශය වූ මගධි, මගහි, මගධි ප්‍රකෘත වැනි භාෂාවන් විවහාරයේ පවතී. ඒ බුදුන් වහන්සේ ලංකාවේ භාවිතා වූ මගධි භාෂාවමද?
නෑ, මේක එක මේ ඉන්දීය භාෂාවක් මිසක් මේ මගදී මග අදි. මේක හොඳට තේරුම් ගන්න ඕන. අධිගමයට මග පෙන්වන ශබ්ද සංඥා මග අදි, එහෙම නැත්නම් මාගදී. මේක මේ ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ කවදා හරි භාවිතයේ තිබුණු භාෂාවක් නෙමෙයි. ඒ නිසා ඔය ඉන්දියාවේ තියෙන ඔය කියන ප්‍රදේශවල තියෙන මේ ඉන්දීය භාෂා, ඒවා මේ හින්දි සංස්කෘත භාෂාවලට නැකම් කියන ඡන්දස් වෛදික භාෂාව. එනිසා මේ බුද්ධ භාෂිතේ මේ ලෝකයේ සියලුම බුදුවරුන් මේ උතුම් පටිච්චසමුප්පාද විග්‍රහය බුද්ධ ධර්මයේ දේශනා කරන අධිගමයට මඟ පෙන්වන මේ ශබ්ද සංඥා කවදක්වත් ඔයගේ රටක පෘථග්ජන පුද්ගලයෝ පෘථග්ජන විදියට භාවිතා කරපු, පරිහරණය කරපු භාෂාවක් නෙමෙයි. මේක ඉතා ගැඹුරු, ඉතා උතුම් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරන්න පුළුවන් වුණු මේක මූල ප්‍රාකෘත ශබ්ද සංඥා. මේක ලිඛිත භාෂාවක් නෙමෙයි. මේක ලියන්න බෑ, අකුරු නෑ. ඉතින් ඒක නිසා මේ අධිගමයට මග පෙන්වන මග අදි කියන භාෂාව තමයි මාගදි වුණේ. ඉතින් ඒක නිසා මේක මේ ඔය රටක ඉන්දියාවේ කොහෙමවත් කිසි තැනක මේ මාගදී කියන මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මයේ විග්‍රහ කරපු මේ මාගදී භාෂාව ඉන්දියාවේ කොහෙවත් කවදක්වත් තිබුණෙත් නැහැ තියෙන්නෙත් නැහැ. ඒක මේ හෙළඹීමේ ඒ බුදුන් බුද්ධත්වයට පත් කෙනෙක් වෙන කාලෙක ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන යුගයක කාලයක සමයක පමණක් මතුවෙන ශබ්ද සංඥා ක්‍රමයක්. ඒකේ ළඟම භාෂාව හෙළ භාෂාව ඉන්දියාවේ කිසි භාෂාවක ඔය අනිත්‍යං දුක්ඛං මරණං නියතං මේ වගේ මේ ගච්ඡාමි ගච්ඡමි මේ වගේ වචන භාවිතයේ කොහෙවත් ඇත්තේ නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවය.
හතරවන ප්‍රශ්නය. ඔබ වහන්සේගේ දැනීම හා අවබෝධය අනුව දැනට ලංකාවේ හෝ වෙනත් රටවල සකදාගාමි අනාගාමි අරහත් භාවය ලැබූ ආර්යයන් වහන්සේලා වැඩ දෙසෙයිද?
ඔව්, දැනට මේ හෙළබිමේ සිංහල බෞද්ධයන් අතර අවමාසයෙන් සෝතාපට්ටි ඵලයට පත් වූ 2000ක්වත් පිරිසක් මේ හෙළබිමේ සහ ඔය බෞද්ධ මේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්ත නොයෙකුත් රටවල තැන්වල විශේෂයෙන්ම මේ හෙළබිමේ ජීවත් වෙනවා. ඒ අතරින් කීප දෙනෙකු ඊට ඉහළ ගිය සකදාගාමි අනාගාමි මගඵලවලට ලැබූ අයත් ඉන්නවා. අරහත් ඵලයට පත් වූ කීප දෙනෙකුත් අද පැවිද්දන් අතර ඉන්න බව පේනවා. එකෙනෙක් දෙන්නෙක් නෙමෙයි. මේක සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් 2000කට වැඩි පිරිසක් මේ වටේට ඉන්නවා. තව ඉදිරි කාලය තුල තව අවුරුදු 3-4-5ක් ඇතුළත මේ කෙටි කාලයක් තුල මේක 20,000ක් පමණ විශාල පිරිසක් බවට පත් වෙන්නට හොඳටම දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. මේකදී අවශ්‍ය වෙනවා මේ සද්දස්ස කුලකුත්ස්ස වීමත් පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබීමත් බුද්ධ ශක්තියට අනුගත වීමත් අනිවාර්යෙන් අවශ්‍ය කරුණු. මේවා මේ 2005 ඉස්සෙල්ලා අවුරුදු 1800ක් යනකම් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන ක්‍රමය හෝ මේ චත්තාරෝඨානානි හෝ මේ පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබීම හෝ පිළිබඳව මේ සද්දස්ස කුලබුද්දස්ස වීම දස ඥාන සංවේදනයන් වීම පිළිබඳව කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ 2005න් පස්සේ තමයි මේ සද්දස්ස කුලබුද්දස්ස දස ඥාන සංවේදනයන් වෙන්න අවශ්‍ය මේ චත්තාරෝඨානානි මතුනේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවශ්‍ය බව පැහැදිලි කළේ. ඒ වගේම මේ පරම පවිත්‍ර සී සද්ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. ඒ අනුව තමයි අද වන විට ක්‍රමානුකූලව බොහොම පිරිසක් මේ උතුම් දීපේ උපන් මේ සිංහල බෞද්ධ අතර මේවාගේ පිරිසක් යම් ආකාරයකට මේ මඟපල ලැබලා තියෙනවා. ඒ විතරක් නෙමේ කතෝලික ක්‍රිස්තියානි කීප දෙනෙකුත් අද සෝතාපට්ටි ඵලයට පත් වූ අය අතර ඉන්නවා. ඒකත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඕනම නිකුට මනුස්සත්ව ප්‍රතිලාභය ලැබුණොත් ඔය සම්මත සම්ප්‍රදායික ආගම් අත්හැරලා මේ ධර්මයේ තේරුම් ගත්තොත් සද්දස්ස කුල පුත්තස්ස වෙලා සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. සෝතාපට්ටි ඵලයට පත් වීම තමයි මේ බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ ඉතාම අත්‍යවශ්‍ය පියවර. ඒ පියවර පසු කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන ආකාරයට ධර්මානුකූලව නියත සම්බෝධි පරායනෙම මේ පුද්ගලයා නිවන් දුටු නිවන් මඟ දැකගත්ත පුද්ගලයෙක්. ඒ පුද්ගලයා සතර අපායෙන් මිදුණු පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට එතනින් එහාට කරගන්න දේවල් බොහොම අඩුයි. ධර්මතාවයෙන් සිදුවෙන දේවල් පමණයි තියෙන්නේ ඉතුරු වෙන.
පස්සන ප්‍රශ්නය. ව්‍යාපාර දියුණුවටත් ක්‍රීඩාවලින් ජයග්‍රහණයටත් තරගකාරීත්වයක් අනුන් අභිබවා වැඩි කිරීමත් අත්‍යවශ්‍ය වේ. මෙසේ කිරීමෙන් රාග දේශ මෝහ වැඩි සසර ගමන දික්වීමක් වේද? එසේ නොමැතිව මේ තර්කකාරීත්වය පවත්වාගෙන යා හැකිද? එසේනම් එය කරන්නේ කෙසේදයි ඉල්ලා
ඔවුන් ගිහියෙක් හැටියට යම් යම් දේවල් අපිට ජීවිතේ පවත්වාගෙන යන්න යුතුකම් වගේ ඉටු කරන්න මේ සමාජයට තමන්ගෙන් ඉටු විය යුතු දේවල් ඥාතීන්ට ඉටු විය යුතු දේවල් මේ ධර්ම මාර්ගයට ඉටු විය යුතු යුතුකම් වගේ ඉටු කරන්න යම් වත්කමක් ආදායමක් රැකියාවක් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒවා සියල්ල අත්තර දාලා කැලේකට ගිහිල්ලා ගහක් මුලකට වෙලා මේ යුතුකම් වගේ ඉටු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම තත්ත්වයක් අද නැහැ. ඉතින් ඒක නිසා මේ වාණිජ ලෝකේ යම් යම් ආකාරයට ගිය කැටියට ජීවත් වෙනකොට තමන්ට ආදායමක් තියෙන්න ඕන, යම් ක්‍රියාවක් කරන්න ඕන. හැබැයි හැම තිස්සෙම ඒ කරන කරන කියන හිතන හැම දෙයක්ම අර සම්පජානකාරී හොති වුණොත් ඒ පුද්ගලයාටින් ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන්. ඒ පුද්ගලයාට කර්මස්ථාන තියෙනවා. ඒ පුද්ගලයාට මඟ වඩා ගන්න පුළුවන්. ඒ පුද්ගලයාට රාග දේශ මොහ මුල් තමන්ගේ හිතෙන් උද්‍රා දමන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් මෙතෙන්දී මේ වැරදි දේවල් කිරීම තමයි වරද්ද. ඒ මිසක් මේ නිවැරදි දේවල් කරන්නට පුළුවන්කම තියෙනවා. බොහොම යහපත් දේවල් කරන්න පුළුවන්. දැන් ඔය උගන්නන එක ගුරු වෘත්තිය රෝහල් වල ඒ වගේම ගොවිකම් කිරීම මේ බොහෝ දේවල් තියෙනවා අපිට යැපෙන්න ජීවත් වෙන්න කරන්න පුළුවන් දේවල් කිසිම පව්කමක් නොකර අර පාක් නොකර. ඉතින් ඒක නිසා මෙතෙන්දී බොහෝ දේවල් මේ ගිහියන්ටත් අද වෙනකොට සමාජයේ කරන්න පුළුවන්. හැබැයි අර වැරදි දේවල් වලින් ධර්මතාවයෙන් මිදෙමින් ජීවත් වෙන්න ඕන. ඒ නිසා ඒ වැරදි දේවල් කරන්නේ කර්ම ශක්තියක් තියෙන නිසා. ඒ වැරදි දෙයට යොමු වුණේ දැන් යුද්ධ වටේක් වුණේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන ඔය රස්සාවල් ඔය උරුම වුණේ බොහෝ දේවල් මේ තමන්ගේ කර්ම නිසා. ඉතින් ඒක නිසා ගිහියෙකුට ඕනම ගිහියෙකුට දැන් රියදුරු මහත්තයෙකුට වාහනයක් එලවන කෙනෙකුට රාගයක් ද්වේෂයක් මෝහයක් නොවන විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව මේ තමන්ට යම් රැකියාවක් ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම නිවන් මාර්ගයේ සාක්ෂාත් කර ගන්න පුළුවන් ගිහියෙකුට යුතුකම් වගේ මිතු කර ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ බොහෝ දෙනෙකුට පුළුවන් බොහෝ රස්සාවල්. නමුත් රස්සාවල් කීපයක් තියෙනවා මේ වගේ දේවල් කරන්න බැරි. ඒ වෙන් රස්සාවල් උරුම වෙන්නේ, ඒ වෙන් රස්සාවල් තමන්ට ලැබෙන්නේ ඒ කම්ම ආවරණයන් නිසා. ඒ රස්සාව ලැබීම නිසාම අර කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණං කම්මං කරිතාමීති වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ රස්සාවල් තියෙන හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ කර්ම ආවරණයක් නිසා තමයි මේ ලැබිලා තියෙන්නේ. එවන් තමන් හිමින් සැරේ එවන් වෙන් වෙන්න ඕන. එවන් ඉවත් වෙන්න ඕන. ඒක කරන්න පුළුවන්. දුකම් මගේ ගියම් ඉටු කරන්නට තරම් සෑහෙන ආදායමක් ලැබෙන්න පුළුවන් නම් ලබා ගන්න පුළුවන් නම් එවන් යහපත් රස්සාවල් කරලා ගියේ කැඩියට ජීවත් වෙන්න පුළුවන්. යුතුකම් මගේ ඉටු කරන්න පුළුවන්. ආනපාන සත්‍ය සමාධියේ පිහිටලා නිවන් මඟ සාක්ෂාත් කරගන්නට පුළුවන්කම
තියෙනවා. ප්‍රශ්නය. වසර මිලියන ගණනක් තිස්සේ ශුද්‍ර ජීවී තත්ත්වයේ සිට සත්‍යා විකාශය වූ බවත් වානර අවදියේ සිට ඥානමය විකෘති හා පරිසරයට අනුවර්තනය වීම යන දෙත් ක්‍රියාවලිය නිසා හෝමෝ සේපියන් වර්ගයා ආදී මානවයා දක්වා පරිණාමය වූ බව විද්‍යාත්මක විශ්වාසයයි. කොළු මුගුරු වැනි ආයුධ භාවිතාවෙන් ආහාර නිපදවා ගත්තා සිට ඔහු මනුෂ්‍යයා ලෙස සමාජ විද්‍යාවේ අරුත් දක්වයි. මෙය ධර්මයේ විස්තර කර දෙන්නේ කෙසේද? අවසරයි හඳුනන එච්චරයි තියෙන ප්‍රශ්න ටික දැනට.
දැන් මේ පරිණාමවාදී අනුව නවීන විද්‍යාවට අනුව ඒ බටහිර විද්‍යාඥයන් ඔය නොයෙකුත් පොළු මුගුරු අරගෙන නොයෙකුත් කටයුතු ක්‍රියා කරලා එකිනෙකා පරයා ගහලා එහෙම තියෙන මැද්දතන. නමුත් ඊට පෙර යුගයක එහෙම එකක් නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ පැහැදිලිව කියලා තියෙන්නේ කිසි කෙනෙක් ගාව රාබස්සර බ්‍රහ්මතලයෙන් මේ මිහිතලයට පාත්තුණු ඒ බ්‍රහ්ම tattve පුද්ගලයෝ තුල රාගයක් ද්වේෂයක් මොහයක් තිබුණ නැහැ. ඒගොල්ලන්ට අර දේවල් අර මේ පෘථිවි තලයේ මත තිබුණු ආහාර ගත්තා. ඒ වගේම බදාලතා ස්වයං ජාතල් මේවා කිසිම තරඟයක් නැතුව කිසිම රාගයක් නැතුව කිසිම ද්වේෂයක් නැතුව Tamanට අවශ්‍ය ප්‍රමාණය විතරක් මුල් කාලේ ගත්තා. නමුත් මේවා ප්‍රමාණිකූලව පුද්ගලයාගේ හිත තුල ඇති වූ රාගය ද්වේෂය මොහේ නිසා මේ වගේ පුද්ගලයා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් වැරදි වැඩ කරන්න පටන් ගත්තේ, පොළු මුකුරු ගත්තේ, යුද්ධ කරන්න පටන් ගත්තේ, එකිනෙකා තරඟ කරන්න පටන් ගත්තේ. මේ රාගය ද්වේෂය මොහේ කියන කෙලෙස් ගති පුද්ගලයාගේ හිත තුල වඩා වර්ධනය වීම නිසා. ඉතින් ඒක නිසා මේක මේ පුද්ගලයාගේ ගති වෙනස් වෙනවා මිසක මේ ශරීර කූඩුව ඔය වෙනස් වීමක් බුද්ධ දේශනාවට අනුව මේ සිදු වෙන්නේ නැහැ. මේක ආපෝ තේජෝ වායෝ පඨවි වලින් යුක්ත වූ බඹයක් පමණ වූ ශරීර කූඩුව යම් හැඩතලයක් ගන්නවා. ඒ හැඩතලය තමයි මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ගන්න. ඉතින් ඒක නිසා මේක කවදක්වත් අර වනචාරී මිනිස්සු ඉන්න පුළුවන් ඇඳුන් නැන්ද. ඒ අය වානරයෝ කියලා, ඒ අය වඳුරු කියලා අපිට ගණන් ගන්න බෑ. මේක වැරදි. මේක සාමුලින්ම වෙනස් මතයක්, වැරදි දෙයක්. ඒ නිසා බටහිර විද්‍යාඥයෝ කිසිම දැක්මක් නැතුව ඔය අනුමාන ඥානයකින් මේ විපරිණාමවාදයක් පරිණාමවාදයක් කියලා තිබුණාට ඒක බුද්ධ දේශනාවට කිසිසේත්ම ගැළපෙන ධර්මතාවයක් වෙන්නේ නැහැ. එහෙමනම් අදත් වඳුරු කොහේ හරි මිනිසු වෙන්න ඕන. එහෙමනම් මේ මිනිසු ඊට ඉහළ තත්වයකට යන්න ඕන. දැන් අපි දන්න ඉතිහාසය තුල කවදක්වත් මේ මිනිසයා ඊට වඩා වෙනස් අර භෞතික වශයෙන් රූපී වශයෙන් මේ වෙනස් වීමක් සිදු වෙලා නැහැ. ඒ වගේම කිසිම අපි දන්න කාලයක වඳුරෙක් මිනිහෙක් වුණයි කියලා කොහෙවත් නැහැ. ඒ වගේම ඒ වගේ කිසිම සත්වෙක් මැරුණට පස්සේ ගතිය වෙනස් වීම අනුවයි ගතියට අදාළවයි ගති පරිසන්දිය වෙනස් වෙන්නේ. ඒ අනුවයි ගතිරුව ගතිගුණ ගති බල වෙනස් වෙන්නේ. මේක තමයි නියම නිවැරදි බුද්ධ ධර්මයේ බුද්ධ දේශනාවේ කියපු දේ.
ගෞතම බුදුන් වහන්සේගේ මවන මහා මායා දේවිය පිරිනුවන් පෑවේ නැතේයි සඳහන් කරනවා මම අහලා තිබෙනවා. නමුත් මට මේ ඊයේ දැනගන්න ලැබුණා මජ්ක්‍ධිමනික නිකායේ අක්ඛරියා බුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මෙම සූත්‍රයේ මහා මායා දේවිය කාලක්‍රියා කරලා කියලා සඳහන් වෙනවා. සහ කාම්පිසා දේවිය ලෝකේ ඉපදුනා කියලා ඒ සඳහන් වෙනවා. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන අච්චවිය භූත කියන සූත්‍රය. ඒක ඉදිරි කරගන්න කැමති එක.
දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අච්චරියං අද්භූත කරුම. මෙතෙන්දී මේ අච්චරිය අද්භූත දෙයක් සිදු වුණා මහා මායාදී. ඒක ඇත්ත. ඒකෙන් මේ මව්කමට දරු ගැබක් ඇති වෙන්නට අර බුදු මේ බෝසත් කුමාරයෙක් එහෙම නැත්නම් ලෞතර බුද්ධත්වයට පත් වෙන දරුවෙක් බිහි වූ මව්කුසකට අද්භූත ආශ්චර්ය දෙයක් සිදු වෙනවා. ඒක තමයි මහා මායාව. ඒක තමයි මේ විග්‍රහ කළේ තියෙන්නේ. නමුත් පරිවර්තකයෝ මේ අද්භූත ආශ්චර්ය කටයුතු පසේ කාලෙක පොඩි පොඩි වෙනස්කම් සහිතව ත්‍රිපිටකයේ ඔය වගේ කාලක්‍රියා කරන සිංහල භාෂාවෙනි මේ කතාව මේ කියලා තියෙනවා. නමුත් මේක මාගදී භාෂාවේ ඕමාර්ථයක්, ඕම කාලක්‍රියා කතාවක් පින්නලා නැහැ. කරලා තියෙන්නේ අද්භූත ආශ්චර්ය මහා මායාවක් සිදු වුණා කියලා. ඒක මේ කය තුලම සිදු වුණු විපර්යාසයක් මහා මායාවක් නැවත කිසි දවසක ඒ දරුගබින් දරුවෙක් බිහි වෙන්නට බැරි ආකාරයට ආශ්චර්ය අද්භූත දෙයක් සිද්ධ වුණා කියලා. මේක පස්සේ කාලෙක සිංහල භාෂාවට පරිවර්තනය කරපු අය තමයි ওই විදියට ওই අර්ථ දක්වන්නේ වැරදි ආකාරයට. මේක මහා මායාවක්. මේක ආශ්චර්ය අද්භූත දෙයක්. ඒක ඇත්ත. බැරි වෙලාවත් ඔය කියන අය කල්පනා කරන්න ඕනේ. එහෙමනම් අපේ මේ ගෞතම බෝසත් කුමාරයාට නම දාන්නේ මව් මරා උපන් කුමරාගේ. එහෙම එකක් උනේ නැහැ. එහෙම එකක් කිසි දවසක වෙන්නේ නැහැ, උනේත් නැහැ. ඉතින් ඒක නිසා අර තමන්ගේ මව් දේවීන් වහන්සේ, දේවීන් දේවයන් වහන්සේ, දේවීන් වහන්සේ ඒ කාලේ කිව්වේ ඒක නිසා මාතෘ දිව්‍ය රාජ්‍ය වුණා. ඒකයි උනේ. වෙන මොකක්වත් ඒක තමයි අද්භූත ආශ්චර්ය දේ. අතු වෙන මොකක්වත් නෙමෙයි. මෙයා පස්සේ කාලෙක ත්‍රිපිටකේ පරිවර්තනය කරපු මිනිස්සු තමන්ගේ අර අහලා තියෙන දේ අර දිව්‍ය අවධානයේ ලලිත විස්තරයේ තිබිච්ච දේ අනුව පරිවර්තනය කළා. මිනිසුම නොමග යව්වා.
ගරු ස්වාමීන් වහන්සේ, ආටානාදී සූත්‍රයේ බුදුවරු ගැන සම්බන්ධ විස්තරයක් තියෙනවා. විපස්සී සිද්ධි වෙස්තුකවනි කියලා මේ බුදුවරුන්ගේ නම් සඳහන් කරමින් සඳහන් වෙනවා. නමුත් මම බොහන්සේගෙන් දැනගත්තා අටවිසි බුදුවරු සහ නමුත් අපේ ඉඳලා තියෙන මේ බද්ධ කල්පේ කකුසඳ ඕනාගම කාශ්‍යප සහ කෞෂප කාශ්‍යප ගෞතම බුදුවරු ගැන පමණයි. නමුත් ඒ අටවිසි බුදුවරු ගැන ඒ සඳහන අසත්‍යයක් නම් මේ විපස්සී සිද්ධි විත්තුක කියන ආටානාටියේ සඳහන බුදුවරු ගැන විස්තර කරන්නේ කෙසේද?
ඔව්, දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි අද මේ ලංකාවේ බුද්ධාගමේ අර 28 බුදුවරුන් පිළිබඳව තමයි අද බුද්ධ පූජා පවත්වන්නේ. බුදුවරුන් 28 දෙනෙක් පිළිබඳව තමයි අර දීපංකර බුදුහාමුදුරුවන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුරුවෝ දක්වා සම්මතයෙන් සම්ප්‍රදායෙන් ආගමේ අදහන්නේ. මෙතෙන්දී මේ 28 බුදුවරුන්ගේ නිර්මාණය ජෛන මුනිවරු 24 නමකුත් ඒ වගේම කකුසඳ මේ කෝණාගම කාශ්‍යප ගෞතම හතර නමත් එක්ක තමයි 28 බුදුවරු. නමුත් ආටානාටිය සූත්‍රයේ තියෙනවා ඒ කාලේ මේ හෙළබිමේ ජීවත් වුණු ඒ යක්ෂ ගෝත්‍රිකයෝ අතීතයේ තමන්ගේ මුතුන් මිත්තෝ සත් බුදුවරු වන්දනාවක් කළා කියලා. මේ ලෞතුරා බුදුවරු සියලු දෙනා මේ හෙළබිමේ මේ අතීතේ අනන්ත අප්‍රමාණ බුදුවරු මේ මිහිතලයේ මත බුදු වෙලා තියෙනවා. ඒ නිසා මේ හෙළමිමේ තිබුණා සත්බුදු වන්දනාවක්, සත්බුදුවරුන් සිහිපත් කිරීමක්. නමුත් පසු කාලෙක මේ ජෛන මුනිවරුත් එක්ක කලවම් කරගෙන මේ 28 බුදුවරු සංකල්පයක් ආවේ අර ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ තිබුණු මහා සාංගික නිකායේ. එහෙම නැත්නම් මේ ජෛන මුනිවරුත් සමග මේක සංකලනය කරගෙන පටලවාගෙන කලවම් කරගෙන. ඉතින් ඒක නිසා මේක බුදුවරු පිළිබඳව භව උදුරා ගමන්නට උපකාරක ධර්මය හොයාගත්ත සෑම කෙනෙක්ම රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමීම තමයි නිවන. ඉතින් ඒක නිසා මේ බුදුවරු සීමා සහිත නැහැ, අසීමිතයි. ඒ නිසා මේ හෙළමිමේ ඒ අතීතයේ හිටිය ඒ චත්තාරූ මහරජාවරු වෙස්සවන විරූඪ විරූපාක දසරත් කියන මේ අපේ එළඹීමේ හිටිය ඒ රජවරු හතර දෙනා පැවසුවා බුදුහාමුදුරුවන්ට අතීතයේ මුතුන් මුත්තෝ මෙහෙම බුදුවරු වන්දනා කළා කියලා. ඒක ඇත්ත. එහෙම බුදුවරු හිටියා මේ එළඹීමේ උපන්න. නමුත් ඊට පස්සේ කාලෙක අර ජෛන මුනිවරු 24 දෙනෙකුත් මේ බුදුවරුන්ගේ නම් යම් යම් ආකාරයකට සමාන නම් තිබුණා. මේ ජෛන මුනිවරයෙකුත් හිටියා ගෞතම බුදු කියලා, ගෞතම කියලා. ඒ වගේ ජෛන මුනිවරුත් මේ වගේ නම් දාගෙන තිබුණා. ඉතින් ඒක නිසා මේ නම් වල පටලා ගැනීමක් සහ මේ උපනිෂද් ධර්මයේ වේදාගමේ එහෙම නැත්නම් ඔය මහා පුරාණ ග්‍රන්ථවල තිබිච්ච මහා මුනිවරු එහෙම නැත්නම් ජෛන මුනිවරු විසින් අතර දෙනෙක්ගේ සම්බන්ධයතා මේ පසු කාලෙක කකුසන්ධ කොණාගම කාශ්‍යප ගෞතම බුදුවරු අතර දෙනාත් එක්ක අවුරුගෙන සමා පස්සේ කාලෙක මේ ආගමේ 28 මුනිවරු බුදුවරු සංකල්පයක් ආවේ. නමුත් අපේ ලැබීමේ ඔය සද්බුදු සංකල්පයක් තිබුණා. ඒ දෙකම යම් යම් ආකාරයක මිනිස්සු සම්මත කරගෙන ආපු දේවල් මිසක් මේ බුද්ධ කියන්නේ බව උදුරා දෙමීම කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තව ඉදිරියටත් ඕන තරම් බුදුවරු මේ ලැබීමේ බව උදුරා ගමන්නට, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා ගමන්නට මග අලුතෙන් හොයා දැන කියනවනම් යටපත් වූ ධර්මයේ මතු කරනවනම් ඒ සියලු දෙනා බුදුවරු බව උදුරා ගමන්නට කියා දෙන, මග පෙන්වා දෙන, පාර පෙන්වා දෙන, පාර විවුර්ත කරලා දෙන එකයි කරන්නේ. එකයි බුද්ධ කියන කෙටි. අර ජෛන මුනිවරු කවුරක්වත් බුද්ධ නෙමෙයි. ඒ අය මුනිවරු.
මට මේ මරණානුස්සතිය සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. ත්‍රිපිටකයේ පඨම මරණස්සති කියලා සූත්‍රය සඳහන් වෙනවා. එම සූත්‍රයේ මරණානුස්සති වඩන්නේ කෙසේදයි බුදුන් වහන්සේ කීපෙනෙක්ගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අය ආකාරයක මරණානුස්සති වඩන හැටි එක එක භික්ෂුන් වහන්සේලා විස්තර කරලා තියෙනවා. එතන ඒ විස්තර කරන අයගෙන පොඩි වැට සහ එහෙදි වැදගත්ම කරනවා අවසාන පහ හය කියන විස්තර කරන ආකාරය බුදුනාසි අනුමත කරලා තියෙනවා. ඒ පහ සහ හය ඒ අනුමත කරපු ක්‍රම දෙක ගැන
ඌ දැන් මෙහෙමයි. මේක මරණය මෙනෙහි කිරීම, ආවර්ජනය කිරීම සහ මරණ අනුස්සතිය. මේ අනුස්සතිය කියන වචනේ තේරුම් ගන්න බැරුව තමයි ඔය පරිවර්තකයෝ මේක මේ වරදගෙන තියෙන්නේ. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම මේ මරණය ආවර්ජනය කරන, මෙනෙහි කිරීම කරන ක්‍රම තිබුණා. එනිසා මේ මරණය මෙනෙහි කිරීම හෝ මරණය ආවර්ජනය කරන බව හෝ මැරෙන බව මෙනෙහි කිරීම නෙමෙයි මරණ අනුස්සතිය. මරණ අනුස්සතිය කියන්නේ මේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ මේ පැවැත්ම පාත්කගෙන යන්න බෑ. මේ පැවැත්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. ඒ බව තමාර ඔය මරණ අනුස්සති කියන මේ සූත්‍රයේ බුදුහාමුදුරුව අනුදැනව අදාළ නෑ. අර මරණය මෙනෙහි කිරීම, මරණය ආවර්ජනය කිරීම තමන් මරණ බව දැනීම. නමුත් මේ මරණ අනුස්සතිය කියන එක අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරලා නිත්‍ය සුඛාත්ත හිතෙන් ඉවත් කර ගැනීම. නිවනට උපකාර වන දෙයක් මරණ අනුස්සතිය, අසුභ අනුස්සතිය, මෙත්ත අනුස්සතිය, බුද්ධ අනුස්සතිය, අනුස්සති හතර චතුරාර්ය. ඉතින් ඒක නිසා ඒ මරණ අනුස්සතිය අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම තමයි ඒ බුදුහාමුදුරුවෝ ඔය සූත්‍රේ, මරණ අනුස්සති සූත්‍රේ ඔය පස්වෙනි අයනි කොටස් වල මේ අනිත්‍ය දුක්ඛ අනත්ත තමයි මෙනෙහි කළා, ඒ ආවර්ජනය කළා, එතෙන්දි මේ මෙනෙහි කරන්නේ. ඉතින් ඒක නිසා මේ මරණය මෙනෙහි කිරීම මරණ බව කවුරුත් දන්නවා. නමුත් මැරෙන්නේ ඉස්සෙල්ලා මේ මැරෙන්නට තමන් හේතුව තේරුම් ගැනීම තමයි මේ මරණ අනුස්සතියෙන් තේරුම් ගන්න ඕන. මැරෙන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් නොගෙන නිත්‍ය සුඛාත්ත කියන තත්වයෙන් තමන් කටයුතු කිරීම නිසා. ඒ නිසා මේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා කවු කෙනෙක් කටයුතු කරනවා නම් අර මැරෙන බව දැන දැනත් නොමැරෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මැරෙන්න පෙර අපි මේ මරණ අනුස්සතිය නිවැරදි ආකාරයට අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න පුළුවන් නම් ඒක තමයි නියම නිවැරදි මරණානුස්සතිය බව මේ ත්‍රිපිටකයේ ওই සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ওই පරිවර්තකයෝ මේ සූත්‍රවල තමන්ට තේරෙන ආකාරයට පරිවර්තනය කරලා තියෙනවා. ඒකයි බුද්ධ ධර්මයේ කොහෙන් හරි එක වචනයක් හරි වැරදි වුණ ගමන් අර්ථය ධර්මයේ නිරුක්තිය සම්පූර්ණ වැරදි වෙනවා. මේ මරණය මෙනෙහි කිරීමයි මරණ අනුස්සතියයි දෙකක්. අනුස්සති කියන වචනේ තේරුම් නොගැනීම නිසා තමයි මේ වගේ වැරදි සිද්ධ වෙලා
තියෙන්නේ.
දැන් තව මේ ඉන්ටර්නෙට් එකෙන් නම් දැන් රෙකෝඩ් කරපු ප්‍රශ්න ඉවරයි. තව රෙකෝඩ් කරගන්න තියනවලු. එහෙමනම් ඒවත් රෙකෝඩ් කරගන්නකම් විනාඩි කීපයක් මේ පින්වතුන්ටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියන්නේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියලා මේ පිටිත් පොතේ තියෙනවා චතුරාර්ය පිටිත. මේක මේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ හතරම තියෙනවා. මේක අනුස්සති. මේක වචනයක් තියෙනවා. මොකද්ද අනුස්සති? අනුපස්සනා කරන්න උපකාර වන අනුස්සති. මේක මේ මෙනෙහි කිරීමක් නෙමෙයි. දැන් අද මිනිස්සු අරදිලා තියෙනවා. දැන් මෙත්ත අනුස්සතියෙන් කරන්න පුළුවන් ද්වේෂය අයින් කිරීම. ආනපාන සති සමාධියේ පිහිටනවාමයි මෙත්ත අනුස්සතිය කළු. තේරුණාද? අනු කියන වචනේ තේරුම් නොගෙන මේ කටයුතු කරන්න. අනු කියන්නේ දැන් උපදින්නට එන, නමුත් ඒක නොඋපදවාම අස්කරන්න උපකාර වන දෙයක්. දැන් අර තරහ උපදින්නට එන්නේ. ඒ තරහ නොඋපදවා මාස් කරන්න නම් මෙත්තානුස්සතිය වඩන්න. ඒ වගේමයි අර සුන්දර බවට රාගයට ඇලෙන්නේ ඒක නොඋපදවාම හිතෙන් අස් කරන්න නම් අසුභ අනුස්සතිය වඩන්න. ඒ වගේම අපි මේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ යමක් ගත්තොත් අපි මරණයට මාරයට යට වෙනවා. ඒ මාරයෙන් අපි මිදෙන්න නම් අපි මරණ අනුස්සතිය වඩන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා නිත්‍ය සුඛාත්ත අයින් කරන්න ඕන. මේ ද්වේතාවය ආනපාන තේරුම් ගන්න. ඒ වගේම මේ භව උදුරා ගමන්නට රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා ගමන්නට බුද්ධානුස්සතිය වඩන්න. ඒ නිසා ඒ අනුව තමයි මේ අනුස්සති හතර තමා චතුරාර්ය. ඒ අනුව තම අනුපස්සන හතර පූර්ණ වෙනවා. අනුස්සති නැතුව ආනපාන සතිය වඩන්න බෑ. අනුපස්සන පූර්ණ වෙන්න අර කායික අනුපස්සනාව, වේදනාසු වේදනා අනුපස්සනාව, චිත්තේ චිත්ත අනුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණ වෙන්නේ නැහැ. සතර අතිපට්ඨානය පූර්ණ නොවී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්නේ. ආනපාන සතිය වඩන්නත් බෑ. අනුස්සති අනුපස්සනා නොකර. එනිසා චතුරාර්ය හරියටම තේරුම් ගන්න ඕන. මේ මේක තියෙන වචනේ අනුස්සති, අනුපස්සන අනුස්සති. අනු කියන්නේ උපදින්නට එන, නමුත් ඒ උපදින්නට එන වැරදි දේ නොඋපදවාම එකෙන් මිදී නිදහස් වීම කියන එක තමයි අනුස්සති. අනුපස්සන කියන්නේ ඒකමයි. උපදින්නට එන වේගයේ වේදනාව උපදින්නට පෙර සමුදය නෞපදෝ අනුපාද වශයෙන් නිරෝධ කිරීම. ඉපදුනාට පස්සේ සමුදය අපිට නිරෝධ කරන්න බෑ. කරන්න කරන ක්‍රමයක් නෑ. තරා ගියාට පස්සේ අනුසය ඉපදිලා ඉවරයි. තරා එන්නට පෙර මෙත්තානුසතියෙන් අනුසති භාවනා කරලා ඒ තරා සාමුලින්ම හිතෙන් අයින් කරන්න. ඒකයි මේ අනුස්සති අනුපස්සන. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. මේ අනු කියන වචනේ සිංහල භාෂාවේ තේරුම් ගන්න බැරුව මේ සියලු වැරදි සිද්ධ වෙලා තියෙනවා. අනු කියන මාගදී භාෂාවේ තේරුම දැන් ඔය අනු කියන එක අනුරාගය අනුකම්පාව ඔතියෙන්නේ ඕන තරම්. තව මුගක් වචන තියෙනවා අනු. අනු කියන්නේ අලුතෙන්ම මෙතෙක් නොතිබූ දෙයක් අලුතෙන් උපදිනවා. ඒ මෙතෙක් නොතිබූ දෙය අලුතෙන් උපදින්නේ තරහ. ඒ තරහ අපි කොහොමද අයින් කරන්නේ? අනුසතිය වැඩිවීමෙන් අනුපස්සනා කිරීම. මෙත්ත අනුසතිය. තරහ සාමුලින්ම නොඋපදව අනුපාද නිරෝධයෙන්ම ඉවත් කරන්න පුළුවන් හිත. මේ අනු කියන මාගදී භාෂාවේ වචනේ සිංහල භාෂාවට එනකොට අංසු එහෙම නැත්නම් උපකොටස් මේ වගේ අර්ථයක් ගත්තා. ඒක වැරදි. ඒ නිසා බුද්ධ ධර්මයේ විකෘති වුණා. අනු කියන්නේ මේ අලුතෙන්ම උපදින්නට එන මෙතෙක් භාවිතේ නොතිබූ දෙයක් මෙතෙක් නොකළ දෙයක් මෙතෙක් හිතේ නොතිබූ දෙයක් අලුතෙන්ම උපදින්නවා නම් ඒක අනු. ඒ අලුතෙන් උපදින්නට එන දේ අස්කරනවා නම් ඒක අනුපස්සනා. ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා අස්කරනවා නම් අනුපස්සනා අනුස්සති. බෑ පරයන්ක භාවනාව බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. පල්ලංකම් ආභූජිත්වා කියන වචනේ අනිත් පැත්තට ගහගෙන කියනවා. පරයන්ක භාවනාව කියන්නේ පරයන්ක කියන්නේ මාර්ගදී නෙමෙයි සංස්කෘත වචනය. පල්ලංකම් ආභූජිත්වා කියන්නේ මාර්ගදී භාෂා. පල්ලංකම් කියන්නේ පහළම අංකයට ගේන්නේ. මොකද්ද? මානිය. මානිය පහළම අංකයට ගේන්නේ. කාගේ හිතේද? අර මැනීම නිහතමානී වෙන්නේ. මානිය හිතේ අපි අර බිම ඉඳගත්තට පස්සේ තවත් පහළට යන්න දෙයක් නැහැ. ඒ වගේ ඒක තමයි පල්ලංකම්. අපි පහළම අංකේ දැන් ඉඳගෙන බොහොම නිහතමානී වෙලා බොහොම යොසීමෙන් විමසීමෙන් කටයුතු කිරීම තමයි පල්ලංකම් ආභූජිත්වා. අර පල්ලංකම් කියන එක වචනේ දැක්ක හැටි කවුරු හරි සංස්කෘත භාෂාවෙන් පර්යංකය කියලා දැම්මා. ඒක සංස්කෘත භාෂාවේ වචනයක්. පල්ලංකම් කියේ පහළම අංකේ. බිම අපි ලඟ ඉන්නේ තව පහළ යන්න දෙන්නේ. අපි නිහතමානී. අපි සියලු දේ ඉවසා විමසා කටයුතු කරනවා කියන එකයි පල්ලංකම් ආභූජිත්වා. ඔය සංස්කෘත වචන වලට පරිවර්තකය නොයෙකුත් ආකාරයට වැරදිවට පරිවර්තනය කළා. පරයන්කින් ඉඳගත්තයි කියලා කෙලෙස් උදුරා දාන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ඕන කෙනෙකුට බැරිය. අවුරුද්දක් නෙමෙයි ජීවිත කාලයම පරයන්කින් හිටියත් එහෙම වචනයක් තියෙනවා සංස්කෘත භාෂාවේ. ඒක ප්‍රාණයාම භාවනාවට අදාළ. නමුත් මේ බුද්ධ භාෂාවට අදාළ පරයන්කින් නෙමෙයි පල්ලංකම්. පල්ලංකම් කියන්නේ මේ මානිය මැනීම වැරදිසේ යෝනිසෝ මනසිකාරය කියන එක තමයි පල්ලංකම් ආභූජි. ලිඛිත ප්‍රශ්නයක් අහන්න.
ප්‍රකාශ කිරීමට බහුසංවේදන මාධ්‍ය පවතී. එබැවින් විවිධ දේශනාවල පෙන්නුම් කර ඇති කෙලෙස් මුල් උදුරා දමා ආනාපාන සති සමාධිය වැඩි යුතු ප්‍රායෝගික සරල ක්‍රියාමාර්ගයක් පිළිලෙකට පිළිපැදීමට සැලසීම නැහැ.
දැන් මෙහෙමයි. මේ ප්‍රශ්න තියෙන කතාව හොඳටම ඇත්ත. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ දැනුම ලබා ගත්තේ බොහොම අඩුවෙන්. අද ලෝකේ මේ සියලු මිනිස්සු ඔය දැනුම ලබා ගන්න මොකක් පිළිබඳවද? ඔය අද මේ ලෝකේ මිනිස්සු ඔය ටෙලිෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකෙන් පුවත්පත් වලින් සංචාර වලින් රට රට ඇවිදලා සංචාරය කරලා පුවත්පත් බලලා ඉන්ටර්නෙට් එකෙන් ටෙලිෆෝන් එකෙන් රූපවාහිනියෙන් පොත්පත් වලින් මේ දැනුම ලබා ගන්න මොකක් පිළිබඳවද? ලෝකය පැවැත්ම පිළිබඳව. මේ බුද්ධ දේශනාවේ ලෝකය පිළිබඳව දැනුම නෙමෙයි කතා කරන්නේ, ලෝකයෙන් එතර වීම පිළිබඳව දැනුම. මේක දෙකක්. ඒක නිසා ලෝකය පිළිබඳව මිනිස්සුන්ට අද දැනුමක් ලබා ගන්න ඕනතරම් ක්‍රම තියෙනවා. ඒ ලෝකය පිළිබඳව දැනුම, උගත්කම, බුද්ධිමත්කම, දැනුවත්කම වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ලෝකෝත්තර නිවන බැහැනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා අද මිනිස්සුන්ට නිදහස්ව නිවහල්ව හිතන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ අර බුදුහාමුදුරන්ගේ කාලේ වගේ. අද මිනිස්සුන්ගේ මොළේ විකල් කරලා විකෘති කරලා බ්‍රේන් වොෂ් කරලා තියෙනවා මේ දැනුමේ, මේ ඉන්ටර්නෙට් එකේ, මේ පුවත්පත්වලි, මේ රේඩියෝලි, මේ රූපවාහිනි, මේ සංචාරකයන්, මේ නොයෙකුත් විද්‍යාඥයන්ගේ භෞතික ලෞකික මතවලි, ආකල්පවලි, දෘෂ්ටිවලි, දැක්ම. ඒ ඔක්කොම ලෝක පිළිබඳ. මේ බුද්ධ දේශනාව ලෝකෙ පාත්වගෙන යන්න දෙයක් නෙමෙයි. මේ ලෝකෙන් එතර වෙන්න අවශ්‍ය වෙන දැක්මක්. මේක දැනුමක් නෙමෙයි. මේ දැනුම බොහොම බාදයි දැක්මට. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මත් වෙනවා. බුද්ධි මත් වෙනවා. උගත් කමෙන් මත් වෙනවා. එනිසා අර ඇත්ත දකින්න බැරි කමක් වෙනවා. එනිසා මේ දැක්ම එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ නිවන් දැක්කේ ওই මිනිස්සු බොහෝ දෙනෙක් මේ ලෝකය පිළිබඳව, මේ ලෝකෙ කියන්නේ අඳුර. මේ අඳුර පිළිබඳව ඒ අඳුරටපත් වෙන දෙයක් තමයි ලෝකෙ පිළිබඳව දැනුම. ඒක මිනිසුන්ට එච්චර තිබුණේ නැති නිසා මිනිස්සු මේ දැක්මට යොමු වුණා. මේ ධර්මය, මේ පරමාර්ථ ධර්මය, මේ දේශනා කරපු උතුම් ධර්මය දැක්මක් බවට පත් කරගන්න පහසු වුණා. අද ඒක හුඟක් අපහසුයි. එක එක ගුවන් විදුලි, එක එක රූපවාහිනී, එක එක පත්තර, එක එක ඉන්ටර්නෙට්, එක එක මහාචාර්යවරු, එක එක විශ්වවිද්‍යාලවල මේ ලෝකය පිළිබඳව නොයෙකුත් විවිධ මත මතාන්තර නානා ධර්ම නානාර්ථ කියනවා. ඒ නිසා නිවන වහන දේවල්මයි ඔය ලෝකෙ පිළිබඳ දැනුම. නමුත් දැක්මට ඒක බාධා. ඒ නිසා නිවනට, නිවන දැක්මක් මිසක් දැනුමක් තුලින් ලබාගත හැකි දෙයක් නෙමෙයි. දැනුම අවශ්‍යයි. නමුත් දැනුම අවශ්‍ය වෙන්නේ මේ ධර්මයේ පිළිබඳව දැනුම අනුව දැක්මක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ කාලයට වඩා අද සංකීර්ණයි සමාජය, අද විසමයි සමාජය, අද අඳුරුයි සමාජය. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තුනින්ම අඳුරු වෙලා. එනිසා නිවන් දකින්නට මිනිසුන්ට ලේසි වෙන්නේ නැහැ. මොකද අද නොයෙකුත් ආකාරයට ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මිනිසු මුලා වෙනවා. මේ දැනුම එන්න එන්න වැඩි නිසා මේ කය සැතපීම, කයට පහසක් ලබා දීම, මේ කය රමණීය කිරීම, ආස්වාදයක් ලබා දීම නිසා අඳුර වැඩි වෙනවා. ඒ නිසා ඒ සියලු දේ දැනුම අවශ්‍ය වෙන්නේ මේ ආස්වාදයට, මේ පහසට, මේ ලෝකේ හදන්න, මේ පංචස්කන්ධයේ උපාදාන කර. ඒ නිසා මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම ඇත්තේ නැහැ. මේ පංචස්කන්ධයේ තියෙන දුක තේරුම් ගන්නට හුඟක්ම අමාරු. ඒ නිසා මේ පිරි අපිරි දෙක සිඳ මිනිහෙකුට දකින්න පුළුවන්කමක් නැහැ. අද ඔය තියෙන බොහෝ දුරට මේ දැනුම අර සංකීර්ණ නිසා, විස්තීර්ණ නිසා, මේ විවිධාකාරයට අලුත් මත මේ දැනුමට එන නිසා. ඒකයි වෙලා තියෙන්නේ. එනිසා දැක්ම යටපත් වෙනවා, දැනුම විතරක් මතුවේ.
දරතර ස්වාමීන් වහන්සේ, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකයි අරහතුන් වහන්සේ නමකදී අතර වෙනස කරුණාවෙන් පහදා දෙන්න.
ලෞතුරා බුදු පියාණන් වහන්සේ සහ අරහතුන් වහන්සේ නමක් අතර වෙනස. අසමෝ අසම සමෝ. දැන් අරහතුන් වහන්සේත් ලෞතුරා බුදු පියාණන් වහන්සේත් දෙනමම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව සහ මුලින්ම උදුරා දමා අවසන් කළ නිසා සමයි. නමුත් ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ නමකගේ විශේෂය ස්වයංභූ ඥානෙම කාගේවත් ගුරු උපදේශ නැතුවම, බණ අහන්නේ නැතුවම, සෝතාපන්න නොවීම සියලු මඟඵල එක මොහොතක තමන්ගේම ශක්තියෙන් හැකියාවෙන් ධර්මයේ නැති කාලෙක මේ බුද්ධ ධර්මයේ නැති කාලෙක බව උදුරා දමන්නට ක්‍රමය නොතිබෙන කාලෙක නොතිබූ කාලයක අලුතෙන්ම පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ධර්මය සොයාගෙන. ඒ නිසා දැන් අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ දෙන්නම සමයි අරහත්ත්වයේ බව උදුරා දෙමින්. හැබැයි අර හැකියාවන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ නමකගේ හැකියාවන් අරහතුන් වහන්සේ නමකගේ හැකියාවන් මෙන් කෝටි ප්‍රකෝටි ගුණයකින් වඩා වර්ධනය වෙනවා. මේක හරියට හොඳට තේරුම් ගන්න ඕන. යම් කිසි රෝගයක් අපි තියනවා කියමුකෝ, මේ රෝගයට අපි නිවැරදි බේතක් සියලු පරිේෂණ කරලා නිවැරදි බේතක් හොයාගන්නවා යම් කිසි විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ රසායනික සංයෝජන වලින් ඔක්කොම සකස් කරලා නියම විදියට පෙත්තක් හදනවා යම් කිසි විශේෂඥ වෛද්‍යවරයෙක්. මේ රෝගයෙන් සදාකාලයටම මිදෙන්න අද්දුටුයි සත්‍යයි ප්‍රත්‍යක්ෂයි කියන බෙත්තක්. ඊට පස්සේ මේ වෛද්‍යවරයා මේ පෙත්ත හැදුවට පස්සේ ඒ වෛද්‍යවරයාගෙන් මේ පෙත්ත දැන් හදන්න කවුරු හරි හදනකොට ඒ පෙත්ත දීලා ඕනෑම වෛද්‍යවරයෙකුට පුළුවන් අර මේ පෙත්ත දීලා විතරක් අර රෝගයෙන් මුදවා නිදහස් කරගන්න. එතකොට අර පස්සේ ආපු වෛද්‍යවරු අරහතුන් වහන්සේ වගේ ඒ අය අර මුල් වෛද්‍යවරයා නිර්මාණය කළ නිපද වූ පර්යේෂණය කළ හොයාගත්ත කවුරුත් මෙතෙක් කල නොතිබූ පෙත්තක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කළ පෙත්තේ තියෙන රසායනික වර්ග කිසිවක් අර අලුත් වෛද්‍යවරයා දන්නේ නැහැ. නමුත් ඒ වෛද්‍යවරයා දන්නවා මේ පෙත්ත දුන්නාම මේ රෝගය සදාටම නිට්ටාවටම සුව වෙනවා. ඉතින් ඒක නිසා අර මුල් වෛද්‍යවරයා මේ පර්යේෂණ කළා, හරිය පර්යේෂණයක් කරලා මේ වගේ මේ රෝගයට නිවැරදි පර්යේෂණ කරලා ඒ නිවැරදි පෙත්තක් ඒ රසායනික සංයෝගය ඇතුව සකස් කළා හැදුවා. ඊට පස්සේ ඒ පෙත්ත දීලා ඊගාව වෛද්‍යවරු පරම්පරාවම අර රෝගය සුවපත් කරනවා වගේ අරහතුන් වහන්සේලා සියලු අරහතුන් වහන්සේලා මේ ධර්මය අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. අර ලෞතුරා බුදු පියාණන් වහන්සේ මෙතෙක් නොවිරු ධර්මයක්, නොඇසූ ධර්මයක්, භාවිතේ නොතිබූ ධර්මයක් අලුතෙන් හොයාගත්ත. කවුරුවත් කියලා නෙමෙයි, කාගෙන්වත් අහලා නෙමෙයි, කවුරුවත් මේ වචන වල අර්ථ ධර්ම කියා දීලා නෙමෙයි. එනිසා ලෞතුරා බුදු කෙනෙක් අර අලුතෙන්ම නිර්මාණය කරපු දේ ඊගාවට අරහත්ත්වයට පත් වෙන සියලු අරහතුන් වහන්සේලාට පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න උපකාර වෙනවා. ඒ අනුව ඒ අරහතුන් වහන්සේලා සෝතාපට්ටි ඵලයට පත් වෙලා අර බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලයි සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙන්නේ. නමුත් ලෞතුරා බුදු කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන්නේ සෝතාපන්න වෙන්නේ නැහැ. කාගෙන්වත් අහනවා නම් විතරයි සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. ඒ නිසා ලෞතුරා බුදුවරු කිසි කෙනෙකුගෙන් මේ ජීවත් වෙලා ඉන්න මේ පැවැත්ම තුල ජීවත් වෙලා ඉන්න කිසි මිනිහෙකුගෙන් අහගත්ත ධර්මයක් අහගෙන නෙමෙයි මේ මගඵල සාක්ෂාත් කරගත්තේ. එනිසා සෝතාපට්ටි සකදාගාමි අනාගාමි මාර්ග හතරම එක රාත්‍රියක් තුල යම් සීමිත යාමයක් තුල සමයක් තුල පැය 6ක් වගේ කාලයක් තුල මේ සියලු මඟඵල සයම්බූ ඥානීම සාක්ෂාත් කරගත්ත උත්තමයෙක් වෙනවා. ඒකයි ලෞතුරා බුද්ධත්වයට පත් උනේ. හැබැයි ලෞතුරා බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේ අතර වෙනස තියෙන්නේ ඒ ඉදිරියට බුද්ධත්වයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙලා කරන කියන හිතන දේවල් වල බුද්ධ ඥාන වෙනස්. දැන් අසාධාරණ ඥාන හයක් ලෞතර බුදු පියාණන් වහන්සේ ගාව තියෙනවා. ලෞතර බුදු පියාණන් වහන්සේට ඒ ශක්තියින් හයක් අර අසාධාරණ ඥාන හයක් ඇටියෙද තියෙනවා. ඒ වගේම මේ සියලු බුද්ධ ඥාන ස්වයං වූ ඥානෙන් බුදු පියාණන් වහන්සේ හොයාගෙන දැනගෙන තේරුම් කරගෙන ලෝකයාට දේශනා කරා. නමුත් අරහතුන් වහන්සේ අර ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් අහගෙනයි සෝතාපට්ටි ඵලයටපත් උනේ. අහගෙනයි මේ දේශනා කරන්නේ. ඒ මඟ දැනගෙන ඒ මඟ අනුගමනය කරලයි තමන් මේ නිවන සාක්ෂාත් කරගත්තේ. හැබැයි නිවනටපත් වුණාට පස්සේ අර පිරිණාන් පෑව ලෞතර බුදු පියාණන් වහන්සේ පිරිණාන් පෑව අරහතුන් වහන්සේ දෙන්නම සමයි. ඒකයි අර අසමෝ අසම සමෝ කියන මේ නාමය කිව්වේ. තවුඟක් වෙනස්කම් තියෙනවා. තව එකින් එක ගත්තාම ඔය බුද්ධ ඥාන එකින් එකම මේ වෙනස්කම් වලට මුල් වෙනවා. මේ වෙනස්කම් විග්‍රහ කරන තැන් සංකාර විසංකාර දෙකම තියෙන සබ්බේ සංකාරා කියලා. දැන් සබ්බේ සංකාරා අනිත්‍යයි. සබ්බේ සංකාරා දුක්ඛයි. සබ්බේ ධම්මා අනත්තයි. සබ්බේ ධම්මා අනත්තයි කියන්නේ මේ යහපත් දේ, හොඳ දේ, පිරිසිදු දේ අපි නිවන් දැක්කත් මේ නිවන් දැක්ක පුද්ගලයා සදාකාලෙට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්නේ නැහැ. එතනත් අනත්තයි. මෙතන එනිසා මේ සබ්බේ සංකාරා කිව්වහම මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අර අවිද්‍යා මූල සංකාරයෙන් උපදින වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, පුඤ්ඤාමි සංකාර, අපුඤ්ඤාමි සංකාර, අනිඤ්ඤාමි සංකාර, අතීත වර්තමාන අනාගත සංකාර සියලු දේ තමයි සබ්බේ සංකාරා අනිත්‍යාති. නමුත් අනිත් පැත්ත විසංකාර තමයි මේක. මේ කුසල මූල සංකාර කියලා අපි දැන් අද නොයෙක් තැන් වල භාවිත කරාට මේකේ මාගදී භාෂාවේ තියෙන විසංකාර. දැන් අර අනේක ජාති සංසාරයෙන් ගතාවේ තියෙන්නේ විසංකාරගතං චිත්තං තණ්හානම් කය මජ්ජගාති. විසංකාර සං විසං කරන්න, සංදි විසංදි කරන්න ඕන, සංවට්ට විවට්ට කරන්න ඕන, සමුදේ නිරෝධ කිරීම.
පාපකම්ම සහ අකුසල කම්ම ගැන පොඩි විස්තරයක් කරන්න කියලා. ඒක දෙකක් කියලා හම්බුනේ. මේක දෙකක් වෙන්න ඕන. අනේ ඒක එකක්. අනිත් ප්‍රශ්නේ
පස්සේ අහන්න කියන්නේ.
සදාන් කරලා දෙස්ථාන කියන චත්තාරෝ දාන.
දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම් පුළුවන් වුණොත් දෙවෙනි ප්‍රශ්නේ ආයිත් අහන්න. පාප කර්ම සහ අකුසල කර්ම කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. දැන් හොඳට තේරුම් ගන්න ඕන පාප කර්ම කියන්නේ තමන්ව පාප තත්වයටපත් කරන, තමන්ට දුක උරුම කරන ක්‍රියාකාරකම්. සබ්බ පාපස්ස කිව්වේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන සියලු ක්‍රියාකාරකම් අපායගත, අපාගත වෙන්නට, සතර අපාගත වෙන්නට, පහත් තත්වයට පත් කරන්නට, තමන් අර බාල තත්වයට පත් කරන්නට උපකාර වන සියලු දේ පාප ක්‍රියා, පාප කර්ම කිව්වා. දැන් මේ අකුසල කියන්නේ ඕක නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කෙලෙස් අල්ලගෙන, අයිති කරගෙන, අත නොහැර කෙලෙස් ගති පාවිච්චි කිරීම තමයි රාග ගතිය, ద్వේෂ ගතිය, මෝහ ගතිය තමන් තුල තියෙනවා. ඒ රාග ගතිය, ద్వේෂ ගතිය, මෝහ ගතිය අත්හැරිය යුතු දේවල්, අයින් කළ යුතු දේවල්, ඒ අයින් කළ යුතු, අත්හැරිය යුතු දේවල් ගති අල්ලගෙන ඒ ගති ක්‍රියාත්මක කිරීමෙන් ජීවිතයේ එදිනෙදා පාවිච්චි කිරීම අකුසලය කියලා කියනවා. ඒ කියන්නේ කුණු අත් නොහැර ඒ කුණු ගති, කෙලෙස් ගති, කිණුතු ගති අල්ලගෙන ජීවත් වෙනකොට ඒකට කියනවා අකුසලය කියලා. දැන් මේ අකුසල් සිතකින් කටයුතු කරනකොට ප්‍රතිඵලය තමයි පාප කර්මයක් සිදුවීම. එහෙම නැත්නම් පහළට අපායට උදුගතියට පත්වීම. ඉතින් ඒක නිසා මේ කුසලය අකුසලය පුඤ්ඤ පාප දෙක වෙනසක් තියෙනවා. කුසලස්ස කියන්නේ කුණු සලාහැර අස්කල යුතු දේ. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හිතෙන් උදුරා අස්කර යුතුයි. ඒක කුසලස්ස. ඒ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තියාගෙන ඒක අල්ලාගෙන ඒක අත් නොහැර ඒක දිගින් දිගටම පරිහරණය කිරීම අකුසලය. ඒ නිසා අකුසලය කියන එක දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අකුසල් කියන්නේ පාප කර්ම විතරක් නෙමෙයි, පින්කමක්. පින්කමක් කරලා ඒක උපාදානය කරගෙන පුඤ්ඤාභි සංකාරයක්, එහෙම නැත්නම් අනිඤ්ඤාභි සංකාරයක් අල්ලගෙන අත් නොහැර ඒ පුණ්‍ය කර්මය මතු සංසාර ගමන දික් වෙන්නට උපකාර වෙනවනම් ඒකත් අකුසලයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අර පුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර දෙකමත් අකුසල් කර්ම හැටියට මේ සංසාර ගමන මේ මොහොතට පසුව දික්කරන සියලුම දේවල් අකුසලය. හැබැයි අර අපාය යන්නට, පහත් තත්වයට පත් කරන්නට, පොට්ටපාද ව්‍යාපාද තත්වයන්ට පත් කරන්නට උපකාර වන දේ පාප කර්ම. පහත් තත්වයට පත් කරන්නට. නමුත් අර සමහර විට ඔය දීර්ඝායුෂ දේවනිකායවල ඒ වගේම දෙව්ලොව රජ සැප, සිටු සැප ලබන්නේ අකුසල් සිතක් නිසා. ඒ අකුසලය අර පුඤ්ඤාභි සංකාර නිසා නිවන ප්‍රමාද කරවන දේ. එනිසා නිවන ප්‍රමාද කරවන්නේ අකුසල්. අපාගත කරවන්නේ පාප කර්ම. මේක දෙපැත්තක්. යම් කිසි කෙනෙක් අර චක්‍රවර්ති රජ වෙලා රජ සැප, සිටු සැප, ඒ වගේම ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයට පත් වෙලා මේ සංසාර ගමනේ අතරමං වෙලා මං මුලා වෙන්නේ මෙන්න මේ අකුසල් කියන වැරදි දේ නිසා. අර කෙලෙස්, අර පුඤ්ඤ පාප පහිනස ප්‍රහාණය කළ යුතු පින්කම් පුඤ්ඤාභි සංකාරය ඇටියට අල්ලගෙන අර දීර්ඝායුෂ දේවනිකායවල බ්‍රහ්ම තත්වයේ අතරමං වෙනවා නම් ඒක අකුසලයක් නිසා සිදුවෙන දෙයක්. ඒක අර කුණු කෙලෙස් ගති අතහැරිය යුතු දේ අල්ලගෙන ඒවත් උපාදානය කරගෙන අර රජ සැප, සිටු සැප, බෝසත් සැප, බ්‍රහ්ම සැප ලබ ලබා මේ සංසාර ගමනේ අතරමං වෙන්නේ මෙන්න මේ අකුසල් කර්ම නිසා. නමුත් අර අපාගත වෙන්නේ පාප කර්ම, අකුසල් කර්ම වලට වඩා පාප කර්ම නිසා. එනිසා මේ අකුසලය සමහර විට පින්කමක් වෙන නිසා අකුසලය සිදු වෙන්න පුළුවන්, පාපයක් නිසා අකුසලය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර පින්කම් පව්කම් දෙකම උපාදානය කරගත්තොත් ඒක අකුසලයක්, ඒක කුසලයක් නෙමෙයි. මේ රාග, ද්වේෂ, මෝහ ගති තුනම අත්හැරියොත් ඒක කුසලයක්, ඒක අකුසලෙ නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. පාප කර්ම සහ අකුසල කර්ම දෙක අතර විශාල වෙනස්කමක් තියෙනවා. මේක බෞද්ධයෝ බුද්ධාගමේ කීයටවත් කියා දෙන දෙයක් නෙමෙයි, තේරුම් කරලා දෙන දෙයක් නෙමෙයි. බුද්ධාගමේ නෑ මේ දෙකේ වෙනසක්. ඒ වගේම පිනයි කුසලයයි අතරත් බුද්ධාගමේ වෙනසක් නැත්තේ කියන්නේ ඒකයි. එනිසා ආගමක මේ නිවනට උපකාර වන මේ වෙනස්කම් කොහෙවත් කියන්න පුළුවන් කමක් නෑ, පැහැදිලි කරන්න පුළුවන් කමක් නෑ. මේවා ධර්මයේ, මුතුන් බුද්ධ ධර්මයේ විතරයි තියෙන්නේ. මේ පිනයි කුසලයයි දෙකක් බව, එයාගම පාපයයි අකුසලයයි දෙකක් බව. මේ වෙනස්කම් තේරුම් ගන්න නම් මේ හේතුඵල ධර්මයට බහාගල්පා බලන්න ඕන. සංසාරයේ දික් වෙන සියලුම කාරණා අකුසල. රජ සැප, සිටු සැප, බෝසත් සැප, බ්‍රහ්ම සැප ධ්‍යාන සැප ලබන්නේ මේ අකුසල් සිතක් නිසයි. අර පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, අනිඤ්ඤාභිසංකාර තුනම අකුසල කර්ම නිසා උපදින දේවල්. ඒ නිසා ඵල විපාක දෙනවා, නිවන අහිමි වෙනවා, නිවන ප්‍රමාද වෙනවා. නිවන ප්‍රමාද වෙන සියලුම දේ අකුසල් නිසා කුසල් නෙවෙයි. ඒ නිසා නිවනට උපකාර වන දේ පමණයි කුසල ධර්ම කිව්වේ. මේ කුණු කිලුටු කෙලෙස් ගති තමන්ගේ හිතෙන් උදුරා අස්කිරීම කුසලස උපසම්පදා. ඒ කුණු කිලුටු කෙලෙස් ගති පින්කම් වගේ දේවල් අල්ලගෙන රජසප, සිතුසප, දෙව්සප, බ්‍රහ්මසප ලබන්න බලාපොරොත්තු වෙන්නේ අර රාගය සහ මෝහය කියන කෙලෙස් ගති අල්ලගෙන තියෙන නිසා. ඒවා වටිනවා කියලා සාරයි කියලා තීරණය කරපු නිසා. ඒ නිසා මේ අතර වචන අතරම අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට විවිධ ආකාරයේ নানা ආර්ථයන් දෙනවා. නිවනට වාදකයි අකුසල කර්මය අනික් සියල්ලටත් වඩා. පාප කර්මයේ අතර අපාගත වෙනවා අකුසල කර්මය නිසා. අර අසඤ්ඤතල වලට, දීර්ඝායුසු දේවනිකාය වලට, රජසප්ප සිතු සැප ලබ ලබා ගමන් කරන්න මේ සංසාරේ ගමන කෙලවරක් නැතුව සංසාරීය ගමන යන්නේ මේ අකුසල් කර්මයක් හෝ පාප කර්මයක් හෝ දෙකම නිසා. අපි අපාගත වෙන්නේ පාප කර්මයන් නිසා. මේක තේරුම් ගන්න. ඒ නිසා බොහෝ පුණ්‍ය කර්ම නොදැන කළොත් ඒවා අකුසල් බවට පත් වෙලා මේ සංසාර ගමන දික් වෙනවා. සංසාර ගමන දික් වෙන සියලුම දේ අකුසල් සහ පාප. නම් සංසාර ගමන නිමා කරන්නට පුළුවන් වෙන සියලු දේ කුසල කර්ම, කුසල ධම්ම, කුසල කර්ම කියන්නේ කුසල ධම්ම.
මෙත් ප්‍රශ්නේ අර සදාන් කරලා දෙස්ථාන කියන චත්තාරෝ දානානි ඒ ස්ථානයක් එතෙ ගිහිල්ලා ඒ ශක්තිය අනුගත වීම අනිවාර්ය දෙයක්ද? එතකොට ඒ ස්ථානයකට එන්නේ නැති කාටවත් මාර්ගඵල ලබන්න බැරිද?
මේක බොටල් නෙක් එකක්. දැන් මේ බුද්ධ ශක්තිය තියෙන්නේ මේ මිහිතලේ මධ්‍ය මණ්ඩලයේ එක තැනක පමණයි. මේ අතීත සියලුම බුද්ධත්වයටපත් වූ, නිවන් අවබෝධ කරගත්, නිවන් දැක්ක සියලු අරහතුන් වහන්සේලා සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔය කියන චත්තාරෝඨානානි කියන තැන්වල. ඒ නිසා අලුතෙන් මේ මිහිතලේ ඉපදුණු එක දෙවියෙකුට හෝ මිනිහෙකුට හෝ මේ බුද්ධ ශක්තියට අනුගත නොවි ඒ පුද්ගලයාට මේ නිවන් දකින අර ශක්තිය තමන්ට ලබා ගන්න බෑ. ඒක නිසා තමයි ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට විනාඩි 5ක් පමණ පෙර ආනන්දහාමුදුරුවන් විමසා සිටිය ප්‍රශ්නයකට උත්තරයක් හැටියට තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ චත්තාරෝඨානානි පිළිබඳව කතාව විවෘත කළේ, දේශනා කළේ මේ ස්ථාන හතරේ තියෙන ශක්තිය. ඒ නිසා ආනන්දහාමුදුරුව ඇහුවා භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ තව විනාඩි 5කින් 10කින් පිරිනිවන් පාන්න යනවා, ඊට පස්සේ මේ බුද්ධ ශක්තිය, බුද්ධ බල, බුදු හඬ, බුදුරුව, බුදු බල, බුද්ධ ශක්තිය මිනිහෙකුට ලබා ගන්න පුළුවන් ගමක් ලැබෙන්නේ මේ බුද්ධ ශක්තිය නැතුව තව කෙනෙකුට මඟ බල ලැබලා නිවන් දකින්න බෑ නේද කියලා. ගම්තුම් ගාන්දුරු ඒගම්න තමා ප්‍රකාශ කළේ නෑ ආනන්ද, මේ ප්‍රඥා ශාසනයක මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථාන හතරක් තියෙනවා. ඒ අනුගත වෙලා තියෙන හතරට සද්දස්ස කුල බුද්දස්ස කියන පුද්ගලයෝ. සද්දස්ස කියන්නේ මේ හේතුඵල ධර්මයේ අහලා අර අරිය ධම්මේ කෝවිදෝ, අරිය ධම්මේ විනීතෝ, අරිය ධම්මේ සුවිනීතෝ, අරිය ධම්ම කියන එක ඇහුව පුද්ගලයෙක් පමණයි සද්දස්ස කුල බුද්දස්ස වෙන්නේ. ඒ සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයේ පත් වූ කෙනෙකුට මේ පරතෝගෝෂක ප්‍රත්‍ය කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් ওই චත්තාරෝඨානානි බලන්න ඕන. ඒ තැනකට ගිහිල්ලා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අවුරුදු 6ක් තුල මේ එළබිමේ මේ ජම්බුද්දීපයේ තුල අර අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කර කර නොයෙකුත් තැන්වල ඇවිද ඇවිද හිටියා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බැරි වුණා. නමුත් අවසාන වශයෙන් ධර්මතාවයෙන් ඒ බෝසත්තුමා අර බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන මේ මධ්‍යම මණ්ඩලයට පැමිණියාට පසුයි ඒ බුද්ධ ශක්තිය අතීත සියලු බුදුවරුන්ගේ ඒ ශක්තිය අනුව ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ බුද්ධත්වයට පත් උනේ, මේ නික්ලේශී තත්වයට පත් උනේ. ඉතින් ඒ නිසා ඒ නික්ලේශී තත්වයට යම් කිසි තවත් උපත ලැබ මිනිහෙක් හෝ දෙවියෙක් හෝ පත් වෙන්න නම් සෝතාපට්ටි ඵලයට ආවමාසයෙන් පත් වෙන්න නම් මේ කත්තාරෝටා නියුලිය මේ ස්ථාන අතරේ බුද්ධ ශක්තියට අනුගත විය යුතුමයි. මේක මේ තවත් කාරණයක් කියන්න ඕනේ මේක පැහැදිලි කරන්න. මේ වගේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අරහත් බෝධියෙන් බුද්ධත්වයට පත් වෙන්නට පුළුවන් වෙන්නේ ප්‍රඥා බුද්ධ ශාසනයකදී පමණයි. මීට පෙර අපේ ගෞතම බුදු පියාණන් වහන්සේට පෙර හිටිය සීකී, වෙස්සබු, කකුසඳ, ගෝනාගම, කාශ්‍යප මේ සියලු බුදවරු ප්‍රඥා බුද්ධ ශාසනවල හිටියාය නෙමෙයි. එය එක්ක සද්ධානුසාරී, එක්ක ධම්මානුසාරී, එක්ක වීරානුසාරී බුදවරු. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ඒ සද්ධානුසාරී, ධම්මානුසාරී, වීරානුසාරී බුද්ධ ශාසනවල මේ බුද්ධ ශක්තිය අනුගත වෙන්න මේ චත්තාරෝඨානා නිවල වැදගත්කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ලෞතරා දැන් කාශ්‍යප බුදුහාමුදුරුව දීර්ඝ කාලයක් දීර්ඝායුෂ සහිතව ජීවත් වෙලා හිටියා. කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පෑවදාට පෙර සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් යම් කිසි කෙනෙක් එයාට මගඵල ලැබලා නිවන් දකින්න, නිවන් පූර්ණ කරගන්න පුළුවන්. නමුත් කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පිරිනිවන් පෑවදාට පස්සේ කිසිම පුද්ගලයෙකුට ඒ කාශ්‍යප බුද්ධ ශාසනය තුල සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් මේ ගෞතම බුද්ධ ශාසනය ප්‍රඥාධික බුද්ධ ශාසනයක් නිසා බුදුහාමුදුරුවන්ගේ ආවිස කාලය කෙටි. නමුත් ඒ බුද්ධ ශක්තිය උපයෝගී කරගෙන බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් යම් කාලයක් තුල මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා මගඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේක යම් ආකාරයක ධර්ම නියාමයක්. ඒ නිසා බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙර විනාඩි ගණනක් පෙර මේ කාරණය විවෘත කළා, විග්‍රහ කළා, විස්තර කළා මේ බොටල් එකකින් විදී නිදර්ශන. ඒ අනුව තාමත් මේ බුද්ධ ශාසනය තුල, මේ ප්‍රඥාන්තික බුද්ධ ශාසනය තුල ඕනෑම කෙනෙකුට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. අර සද්දස්ස කුල පුත්තස්ස කෙනෙකුට මේ චත්තාරෝඨානානි දස්ස නියාන සංවේදී නියානම් තියෙන එක නිසා තාමත් මේ බුද්ධ ශාසනය තුල, මේ ප්‍රඥානික බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය පණ පිහිටවල මඟපල් ලබන්න පුළුවන් ක්‍රමය තාම ක්‍රියාත්මකයි. ඒක තාම යටපත් උනේ නැහැ. වරින් වර යටපත් වුණාත් වරින් වර මතුවෙනවා. මේක මේ ප්‍රඥානික බුද්ධ ශාසනයේ ධර්මයේ තියන ආතාවකල් සද්දස්ස කුල පුත්තස්ස වෙන්න පුළුවන්. සද්දස්ස කුල පුත්තස්ස වුණාම අර චත්තාරෝඨානි දක වැළපුලාගෙන හිත පැහැදුනොත්, බුද්ධ ශක්තියට අනුගත වුණොත් මඟපල් ලබන්න පුළුවන්කම තියෙනවා. මේක ධර්මතාවය.
මම කියන සංකල්පය මේ ධර්මාත්මය ගැන, මේ ආත්මය ගැන කීකේ හඳුරුවත්ම සමාර්ථය සඳහන් වුණා. ඒක සමහරු ආත්මයක් නැහැ කියලා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අන්නේ ප්‍රශ්න තුන.
මොකද මම කියන සංකල්පයද? මම දැන් අපි මේ වචනයක් හදාගෙන තියෙන්නේ. මෙතන මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති. දෙපැත්තක් තියෙනවා දෝතාවේ. මෙතෙන්දී පරිවර්තනය කරලා තියෙනවා. මේක නිසා තමයි ඔය කියන ප්‍රශ්නේ අද ඇවිල්ලා තියෙන්නේ. අපේ මේ සමහර ගුවන් විදුලි වලත් ඔය යම් යම් පුද්ගලයෝ අන්තවාදී භෞතික මේ ආකල්ප ධර්ම පුද්ගලයෝ මේ මම කියලා පුද්ගලෙක් නෑ මම කියලා කෙනෙක් නෑ මේ වගේ තව නොයෙකුත් තර්ක විතර්ක අර දැනුමෙන් විග්‍රහයක් කරන. නමුත් බුදුහාමුදුරුව කිව්වේ මේ මම කියලා පුද්ගලෙක් නැtei කියලා කිව්වෙත් නෑ ඇtei කියලා කිව්වෙත් නෑ බුදුහාමුදුරුව කිව්වේ නේතං මම නේසෝ අමස්මි නේසෝ මේ අත්තාති කියලා. මේකේ තේරුම මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ වශගේ පාත්‍රා ගැනීමට සුදුසු නොවන්නේ මෙය කියන එකයි. මගේයි ගැනීමට මගේයි මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ වශගේ පාත්‍රා ගැනීමට සුදුසු දෙයක් මේ පැවැත්ම තුළ නැත්තේ කියන එකයි. ඒ නිසා දැන් ඉපදුණු මම කියන මේක සංකල්පයක්. මේක සම්මතයක්. මේක පදයක් වචනයක්. දැන් මේ ඉපදුණු පුද්ගලයා එකම මොහොතක්වත් ඔය ආකාරයට ඔය ඉපදුණු ආකාරයට ඔය ස්වභාවයෙන් ඔය ස්වરૂපයෙන් මොහොතකට වැඩිය ජීවත් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. මේක නිකන් වේගයෙන් ගලාගෙන යන ගඟක් වගේ. මේ ගඟ අපි ගඟයි කියලා කියනවා නමක් දාලා. ඒ වගේ මේ ඉපදුණු පුද්ගලයාමයි මැරෙන්නේ කියලා අපි සම්මතයක් සම්ප්‍රදායක් හදාගෙන තියෙනවා. නමුත් මේ ඉපදුණු පුද්ගලයාට අපි මේ මමත්වයක් මඤ්ඤතාවයක් ආරූප කළා ආරෝපණය කළා ආරූඪ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ වශයෙන් මේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයක් ස්වභාවයක් ධර්මතාවයක් නියතියක් කොතනකවත් නැහැ. මේකයි තේරුම් ගත්තේ. මේක තේරුම් ගැනීම තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිබ්බිදා කියන තත්වය තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ මේ කියපු ධර්මතාවය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා අර නේතං මම නේසෝ අමස්මි න මේසෝ අත්තාති පරිවර්තනය කළේ. ඒ වගේම ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති කියන මම මගේ මගේ ආත්මය කියලා පරිවර්තනය කළා. අර සත්‍යක වච්චක උත්තට බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරා සත්‍ය වච්ච සූත්‍රේ. ඉතින් ඒක නිසා මේ පරිවර්තකයෝ තමයි ඔය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා වැරදි විදිහට පරිවර්තනය කළේ. නම් බුදුහාමුදුරුවෝ ඔහොම එකක් ඔයවත් කවදක්වත් කියලා නැහැ. කියලා තියෙන්නේ මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ වශයෙන් පාත්තා ගැනීමට සුදුසු තත්ත්වයක් මේ පැවැත්ම තුළ මේ ජීවත් වීම තුළ මේ පංචස්කන්ධය තුළ කොහෙවත් දකින්න බෑ ඇත්තේ නැහැ කියන ධර්මතාවය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිත්‍ය දුක අත් අයින් කරන්න උපකාර වන ධර්මතාවය. මේක පරිවර්තකයෝ මේ සිංහලට පරිවර්තනය කරනකොට වැරදි විදියට මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ කියලා පරිවර්තන කළා. ඒකයි උනේ.
ස්වාමීන් වහන්ස මම කැනඩාවේ ඉඳලා කතා කරන්නේ. මට දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේ අපි මේ අපේ අලු කට්ටියක් ගෙදර එක්ක වෙලා හම්දුරන් ස්වාමීන් වහන්සේගේ බණ අහනවා මේ වෙලාවේ. ඒගොල්ලන් අලුතෙන් අහන්නේ ඒගොල්ලන්ට දැනගැනීම උද්දේශා සම්මාව ගැනීම ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා නම් ගොඩක් හොඳයි.
ඔව් දැන් මේක අපි අර භාවනා වැඩසටහනේ තියෙන කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතරෙන් පළවෙනිම කාරණේ තමයි සමාව ගැනීම. අපිට මේ සංසාරේ අපි අතින් දැන හෝ නොදැන වූ බොහෝ වැරදි පිළිසිදු අවංක සිතකින් හදවතින්ම සමාව ගැනීමෙන් බොහෝ වැරදි වලින් අපිට ණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්යයන් වහන්සේ කෙනෙකුට බුදු කෙනෙකුට ආර්ය මාර්ගය යන කෙනෙකුට ආර්ය ධර්මයට යම් කිසි කෙනෙක් අතින් දැන හෝ නොදැන යම් වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වරදක් වෙලා තියෙනවා නම් ධර්මයේ විකෘති කළ තියෙනවා නම් ආර්ය උපවාදයක් කරලා තියෙනවා නම් ඒ ආර්යයන් වහන්සේගෙන් අභිමුඛව නොවේ අනභිමුඛවම සමාව අරගෙන ඒ වරදට කමා කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් නැයින් මිදී නිදහස් වෙන්න පුළුවන් එනිසා යම් කිසි කෙනෙක් මේ ජීවත් වෙන මේ බොහෝ මිනිස්සු නොදැන මේ ආර්ය උපාද කරගෙන තියෙනවා විශේෂයෙන්ම ආර්ය ධර්මයට යම් විකෘති කිරීමක් වෙනස් කිරීමක් ආර්ය ධර්මයේ අර බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කළොත් ඒ වගේම මේ බුද්ධ ආචින්න දේශනාව අනාචින්න දේශනාව කළොත් එතෙන්දී මේ ධර්මයට විකෘතියක් විනාශයක් වෙනසක් කළා වෙනවා නිවන් මඟ වැහුවා වෙනවා ඒ වගේම මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකයෙකුට හිතින් කයින් වචනයෙන් අපවාදයක් අපහාසයක් අවමානයක් අවලාගයක් වරදක් කිංගීංසාවක් කළොත් ඒ කාර්යෝපවාදයක් වෙනවා ඒ වගේම මගඵල ලැබූ බුදු කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට ඉතිං කයෙන් වචනයෙන් යම් අපවාදයක් ආඩක් අසාධාරණයක් දැන හෝ නොදැන හෝ අතීතයේ බුදු වුණ මේ ආත්මය විතරක් නෙමෙයි අනන්ත අප්‍රමාණ ආත්මවල අපි දැන හෝ නොදැන හෝ අතීත බුදුවරුන්ට ආර්යයන් වහන්සේලාට ආර්ය මාර්ගය යනට ආර්ය ධර්මයට අපවාද අවලාද අවමාන අපහාස කරලා වරදක් පාපයක් කිංගයක් හිංසාවක් අවඩක් කරගන්න ඒ සියලු දෙයින් අපිට දැන් පුළුවන්කම තියෙනවා තමා කරගන්න මොකෝ ආර්යයන් වහන්සේලාත් ආර්ය ධර්මයක් ඒ කමා කර ගැනීමෙන් මගින් ආර්ය උපාදයෙන් සහ මුලින්ම විදී නිදහස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ කමා කර ගැනීම කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡංකම මේ බන්තේ අච්ඡංකම මේ ධම්ම අච්ඡංකම මේ සංඝ මේ තුන තමයි අර ධර්මයට ආර්යයන් වහන්සේලාට ආර්ය මඟ යන කෙනෙකුට. ඒ වගේම කමා කරගන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා මෞද මෞපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට තව නොයෙකුත් ආකාරයේ මේ ශ්‍රමණ බමුණන්ට උත්තමයන්ට තමන්ට උගන්වූ ගුරුවරුන්ට වැඩිහිටියන්ට මෞද මෞපියන්ට අයියලා අක්කලා වැඩිහිටි නැන්දලා මාමලා මේ වගේ නොයෙක් අයට අපිට පුළුවන්කම තියෙනවා අපේ හිතෙන් කයෙන් වචනෙන් දැන හෝ නොදැන කරන ලද නොයෙකුත් හිංගීංසා වලින් වැරදි වලින් සමාව ගන්න. ඉතින් ඒක නිසා එහෙම සමාව ගත්තාම තමන්ගේ හිත පිරිසිදු වෙනවා, නිවන මාර්ගයේ විවෘත වෙනවා, අර හිතේ තියෙන අපි බැමි අර ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කමා කර ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක තමන්ගේ නිවනට උපකාර වන දෙයක්. විශේෂයෙන්ම මේ ආර්ය උපවාදයෙන් විදී නිදහස් වෙන්න පුළුවන් ආර්යයන් වහන්සේලාට ධර්මයට ආර්ය මාර්ගය යන උත්තමයන්ට තමන් විසින් යම් තමන් දන්නේම නැතුව තමන්ගේ ගෙදරම ඉන්න පුළුවන් සෝතාපට්ටි ඵලයට පත් වූ කෙනෙක් බොහෝ දෙනෙක්. ඒ වගේම ඉස්සර අතීතේ බොහෝ අයට අපි ඔයගේ දේවල් වචනයෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් කරන්න ඇති. ඒ වගේම අද වුණත් සමහර විටක මේ ආර්ය ධර්මයේ දේශනා කරනකොට ඕක නෙමේ අපි අහලා තියෙන්නේ, ඔයම නෙමේ අපි අහලා තියෙන්නේ, අපි ඉගෙනගෙන තියෙන්නේ, දැනගෙන තියෙන්නේ මේකයි, ඔය මොකද්ද කියන්නේ කියලා මේ හිතවිල්ලෙන් හරි වචනයෙන් හරි ආර්ය උපවාදයක් කරගන්න. ඒ සියලු දේට කමා කරගන්න පුළුවන්, සමා කරගන්න පුළුවන්. ඒක කමා කරගන්නකම් අර ආර්ය උපවාදයෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒ අනුව ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේක කරගත්තාම තමන්ටම තේරෙනවා තමන් කොච්චර නිදහස් වුණාද කියන එක. අනික් කරුණු තුනත් ඉතාම වැදගත්. නමුත් මේ කරුණ පළවෙනි කොට තේරුම් අරගෙන තමා කරගන්න.
නෑ, එතන බුදු බව පැතීම නිසා යම් ආකාරයක තණ්හාවක් ඇති වෙනවා. ඒක අකුසලයක් කියලා කියන්න බෑ. දැන් අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ අර සුමේද තාපසතුමා වෙලා ඒ වෙලාවේ අරහත්ත්වයට පත් වෙලා තමන් මේ සංසාර දුක සදහටම මිදී නිදහස් වෙලා අරහත් ඵලයෙන් මේ ගමන නිමා කරන්නට පුළුවන්කම තිබුණා. ඒ තත්වයට හිත දියුණු කරගත්ත උත්තමයෙක්. නමුත් ඒ පුද්ගලයාට යම් ධර්ම තණ්හාවක් ඇති වුණා. මමත් මේ ලෞතර බුදු තත්වයට පත් වෙලා තව කෙලවරක් නැති මේ දුක් විඳින මිනිසුන්ව මේ සංසාර දුකෙන් මුදවා නිදහස් කරන්නට මටත් මේ ශක්තිය, මේ බුද්ධ ශක්තිය, මේ බුද්ධ ඥාන, මේ බුද්ධ බල සාක්ෂාත් කරගන්න ඕන කියලා. ඒ අනුව යම් තණ්හාවක් එතන තියෙනවා, අකුසලයකුත් පොඩි තියෙනවා. ඒ අනුව තමයි එදා ඒ දීපංගර පාදමූලේ පටන් මේ ලෞතර බුද්ධත්වයට පත් වෙන දවස දක්වා නොඑක් ආකාරයේ දුක් විඳි. නොඑක් මේ අර විපදී ඉපදී මැඩි මැඩි ජරාවට පත්වී දුක් විඳ විඳ මැරුම් කකා අවමාන අපහාස නොයෙකුත් දේවල් විඳ විඳ දුක් විඳින්නට සිදු වුණා මේ සංසාර ගමන එන්න. ඒ මොකද මේ නිවන් දකින්නට තිබුණු අවස්ථාව අත්හැරලා ඒ වෙනුවට තවත් සුවාසූ දහසක් තව හිතාගන්න බැරි පිරිසක් මේ සංසාර ගමනින් එගොඩ කරවන්නට අධිෂ්ඨානයක් ඇති කරගෙන මේ ගමන ආවා. ඉතින් ඒක නිසා ඒක යම් පාපයක් විපාකයක් තියෙනවා, විඳින්න සිද්ධ වුණා. නමුත් ඒ විඳින්න සිද්ධ වීම සිදු වුණ නිසායි තමන්ගේ ඒ විශාල පිරිසක් මේ ගමනේ මුදවා නිදහස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හැම කෙනෙක්ම යම් යම් අවස්ථාවල තමන්ට ඒ නිවන් දකින්නට තිබුණු අවස්ථාව අත්හැරලා ඒ වෙනුවට තවත් විශාල පිරිසකට මේ මඟ පෙන්වන්නට ලෝකානුකම්පාවක් ඇතුව ඒ කටයුතු කරලා තවත් විශාල පිරිසක්කට මඟ පහදා මඟ පෙන්වා මේ ධර්මයේ දේශනා කරලා ධර්මයේ මතු කරලා දීලා කටයුතු කරන්න කල්පනා කරනවා. ඒ වගේ මේ සියලු තැන්වල එහෙම වෙනවා, එහෙම සිද්ධ වෙනවා. මේක තමයි බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරුම වැදගත්ම දේ. අපි දැන් සමුදය තමයි අනුපාද නිරෝධය, එහෙම නැත්නම් අනුසය. අනුසයත් අනුපාද නිරෝධය, සමුදයත් අනුපාද නිරෝධය. උපදින්නට පෙර මේ අනු කියන්නේ එක උපදින්නට එන සම්බන්ධතාවයේ සමුදය, එහෙම නැත්නම් උපදින්නට එන අනුසය නෝපදවාම ඒ නෝපදවාම ඒක ප්‍රහාණය කළා, අස් කළා, ඉවත් කළා. ඒක ඒ සම්බන්ධතාවය අලුතෙන් නෝපදවා ඒ අනුසය න අනුසේති කිරීම. ඒ නිසා දැන් සමුදය වුණොත් ඒක වැය කරන්න වෙනවා. ඒක ආයි වෙනස් කරන්න බෑ. ඒක ආපහු අදින්න බෑ. ඒක ආපහු වෙන්න බෑ. අතුන් ලව්වවත් සමුදය විහි වුණාට පස්සේ සම්බන්ධතාවයක් සකස් වුණා හැදුනට පස්සේ ඒ සම්බන්ධතාවය නිරෝධ කරන්න බෑ. සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ අනුපාද නිරෝධය. ඒ අනුපාද කියන්නේ අර උපදින්නට එන නූපන් සමුදය, නූපන් අනුසය උපදින්නට පෙර නිරෝධ කිරීමයි. මේක හොඳට තේරුම් කරන්න ඕන, තේරුම් ගන්න ඕන. මේක මේ සමුදය නිරෝධ කරනවා කියන එක අනුපාද වශයෙන් සමුදය නිරෝධ කළ යුත්තේ. මේ ධර්මතාවය මේ වචනේ මීට පෙර බුදුහාමුදුරුවෝ නොඑක්වර විග්‍රහ කරලා තිබුණත් මේක කාලයකට පස්සේ අවුරුදු බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 4500කට පස්සේ 600කට විතර පස්සේ සහ මුලින්ම මේ අනුත්පාද නිරෝධය නැති වෙලා ගියා, අභාවයට ගියා. ඒ නිසා බොහෝ මිනිසුන්ගේ නිවන වැහුණා. ඒ අනුව මේ සමුදය නිරෝධ කිරීමක් ගැන කතා කළා. නමුත් සමුදය ධම්මා වා වය ධම්මා බුද්ධ දේශනාවේ තියෙනවා. සමුදය වුණොත් වය කරන්න සිද්ධ වෙනවා. නමුත් අනුපාද වශයෙන් සමුදය වුණේ නැත්නම් වය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. ඒ නිසා මේ අනුසය න අනුසේති කිරීම මිසක් අනුසය නිරෝධ කිරීමක් ගැන බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. දැන් Tamanට තරහක් එන්න ඉස්සෙල්ලා ඒ තරහෙන් හිත කිලුටු කරගන්නට පෙර මේ මෙත්තානුසතිය අරගෙන හිත සමතේටපත් කළා අර තරහ සිට හිතෙන් උදුරා දැමීම තමයි අනිත්‍ය දුක්ඛ අනත්තම නැහි කළා නිබ්බිදා කියන තත්වයටපත් වීම. ඉතින් ඒක නිසා තරහ ගත්තට පස්සේ අපිට වැය කරන්න සිද්ධ වෙනවා මිසක් එතෙන්දි මෙත්තානුසතිය වඩලා අරකින් අපිට සමතේකටපත් කරගන්න අනුපාද නිරෝධයක් කරන්න බෑ. ඒ වගේ රාගය ద్వේෂය මෝහය තුනම උපදින්නට පෙරයි මේ අනුපාද නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ. අනුසය උපදිනවා රාගය ద్వේෂය මෝහය නිසා අර උප්පජ්ජති කියන තත්වයට පත් වෙනවා. උපාදෝ පවත්තා. පවත්ත නිමිත්තන් නිමිත්ත ආයෝනං ආයෝනං ගති පටිසන්ධි ජාති ජරා මරණ ඒ සියලු දේ සිද්ධ වෙනවා. නමුත් අර අනුපාද වශයෙන් අනුපාදෝ අපවත්තා. අපවත්ත නිමිත්ත. මේ බුද්ධ දේශනාවේ මේක පැහැදිලිව විග්‍රහ කරලා දීලා තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ උන්නම් අර අභිඤ්ඤයං අභිඤ්ඤාත විග්‍රහය බලන්න ඒක තියෙනවා පැහැදිලිව. උපාදෝ පවත්තං අනුපාදෝ අපවත්තං. ඒ නිසා පැහැත්මක් නැහැ. අර සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්නේ නැහැ. ඒක තමයි අනුපාද නිරෝධ. ඒ නිසා මේ නිවන අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ අර මේ සමුදය උපදින්නට පෙරම සමුදය අනුපාද වශයෙන් නිරෝධ කළ යුතුයි කියන ධර්මතාවයයි මෙතන තියෙන්නේ. මේක ටිකක් ගැඹුරු තැනක්. තේරුම් ගන්න තේරුම් කරන්නත් හුඟක්ම අමාරු තැනක්. සමුදය ඉපදුනොත් සංසාර ගමනට බැඳිනවා. සමුදය අනුත්පාද වශයෙන් නිරෝධ කරන හැම අවස්ථාවකම සංසාර ගමනට බැඳීමෙන් විදී නිදහස් වෙනවා. න අනුසේති වෙනවා. අනුධම්ම පටිපදාවත් ඕකම තමයි. ධම්මා අනුධම්ම පටිපදාව. මේක අනුධම්ම පටිපදාවට වඩා ධම්ම අනුධම්ම පටිපදාව කියන එකයි නිවැරදි වචනේ. මේ එක දිගටම නොනවත්වාම අලුතෙන් අපේ හිතට අරමුණු වන සියලු වැරදි දේ ධම්මා අනුධම්ම පටිපදාවෙන් අපි අර නිබ්බිදා කියන තත්වයටපත් වෙනවා. විරාගා නිරෝධා පටිනිස්සග්ගා. ඒ නිසා මේක දිගින් දිගටම එක දිගටම මේ ධම්මා අනුධම්ම පටිපදාවේ අපි යෙදෙන්න ඕන. ඒකට අර කාය කාය අනුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව යෙදීම තමයි ධම්ම අනුධම්ම පටිපදාව. මේක කාය කාය අනුපස්සනාව එක දිගටම කරනවා නම් අර ක්‍රියාවේ වේගය වේදනාව අලුතෙන් නූපදවා අනුපස්සනා කරනවා නම් ඒ අනුව ධම්මේසු ධම්ම අනුපස්සනාව සිද්ධ වෙනවා. අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. හිත අලුතෙන් කිලුටු වෙන්නේ නැහැ. ඒ නිසා හිත කිලුටු වෙන කිසිවක් අලුතෙන් ඇතුළට භාවිතයට ගන්නෙ නැහැ. ඒක තමයි ධම්ම අනුධම්ම පටිපදාව. ඔය අනුධම්ම සූත්‍රවලත් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේකමයි, මේ විග්‍රහයමයි, මේ දෙයමයි නිබ්බිදා කියන තත්වයට පත් වෙන්නට උපකාර වන ආකාරයට මේ ධම්ම අනුධම්ම පිළිවෙත ප්‍රතිපදාව දිගින් දිගටම කරන්න ඕනේ. ඒක සංවර සංසිඳීම සම්මා හැටියට කරන්න පුළුවන් වෙනවා ධම්ම අනුධම්ම පටිපදා.
ගරු ස්වාමීන් වහන්සේ, පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබූ තැනැත්තෙකු සතර අපායට නැගෙන්න පුළුවන්ද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබූ පුද්ගලයෙකු සෝතාපන්න මාර්ගයට වැටෙන සද්දස්ස කුල බුද්දස්ස වෙනවා. ඒ පුද්ගලයා අර බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ පුද්ගලයා සදා කාලයටම සතර අපායෙන් මිදී නිදහස් වෙනවා. නමුත් බැරි වෙලාවත් පරතෝ ഘോഷක ප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා. එකක් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් කලු නසන ධර්මය අහලා මේ කලු ධර්ම හැටියටත් කුසල ධර්ම හැටියටත් දෙපැත්ත තේරුම් ගැනීමත් ඒ අනුව බුද්ධ ශක්තියට අනුගත වීමත් දෙකම තියෙනවා. ඒ දෙකම පූර්ණ වුණු පුද්ගලයෙක් සද්දස්ස කුල පුත්තස්ස දසඤ්ඤාන සංවේජිනී ඥානං එම්නන්නම් දසනේන සම්පන්න වෙනවා. දසනේන සම්පන්න ගුණේ නැත්නම් අර පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණාට ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයටපත් වුණේ නැත්නම් සතර පාදුකෙන් මිදී නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් හැබැයි බොහෝ දුරටම පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබිලා අර සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයේ කොයි විදියෙන් හරි අර චත්තාරෝඨානානි දැකවැඳ පුදාගෙන බුද්ධ ශක්තියට අනුගත වීම නිසා සද්දස්ස කුල පුත්තත්වයෙන් එමණනම් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඒ නිසා මේ සද්දස්ස කුල පුත්තස්ස වීම එමණනම් පරතෝගෝෂපත්ත්‍ය ලබා ගැනීම මාර්ගාංග වලින් ඊටාම වැදගත් දෙයක්. අර කල්යාණ මිත්‍ර සම්පත්තියයි පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි ශ්‍රවණයෙන් තමයි පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්නේ. ඊට පස්සේ මේ ඒකම කොටසක් තමයි බුද්ධ ශක්තියට අනුගත වීම. අර චත්තාර උටානානි වලට ගිහිල්ලා තමන්ගේ බුද්ධ ශක්තියට අනුගත වීම. ඒ අනුව තමයි ධම්මානුධම් ප්‍රතිපදාවේ ඇසිරිලා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණටම පමණක් දසඤ්ඤාණං සංවේජිනියාණං වෙන්නේ නැහැ. දසඤ්ඤාණං සම්පන්න වෙන්නේ නැහැ. දසඤ්ඤාණං සම්පන්න වෙන්න බුද්ධ ශක්තියට අනුගත වීමත් අනිවාර්යයි අත්‍යවශ්‍යයි. ඔක බොරු කතාවක්. ඔක අනාගත වංශ දේශනාවේ තියෙන මේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණයක් වෙනවා කියලා තියෙනවා ඔක්කොම. ඒ කියන්නේ දැන් ගෞතම බුදුහාමුදුරුවන්ගේ අද දන්ත ධාතුන් වහන්සේලා, ලලාට ධාතුන් වහන්සේලා, නකා ධාතු, කේශ ධාතු මේ හෙළබිමේ තියෙන නොයෙකුත් චෛත්‍යවල තැන්වල මහි අංගනේ, සේරුවිල, සෝමාවතිය, මහනුවර මේ වගේ තැන් නොයෙකුත් තැන්වල මේ ධාතුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා තියෙනවා. මේ ධාතුන් වහන්සේලා අර ජයශ්‍රී මහ බෝධියට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ තැන, බුද්ධ ශක්තියට අනුගත වූ තැනට එක්තැන් වෙලා ඒ ධාතු පරිනිර්වාණයක් වෙනවා කියලා අනාගත වංශ දේශනාව කියන පොළොන්නරු යුගයේ ලියපු පොතක සඳහනක් කරලා. අපි මේ ධාතු පරිනිර්වාණය වෙන වෙලාව වෙනකම් මොකටද මේ බුද්ධත්වයට අනුගත වෙලා වෙන්නේ? අපිට අද කරගන්න පුළුවන් දේ අපි අද කරගන්න. ඉතින් ඒක නිසා මේ මෙහෙම ඒ මොහොතේ ඕක කරගන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන්, නොඉන්න පුළුවන්, වෙන්න පුළුවන්, තමන් ඒ වෙලාවේ ජීවත් වෙලා ඉන්න පුළුවන්, සද්දස්ස කුල පුත්තස්ස වෙන්නත් පුළුවන්, නොවෙන්න පුළුවන්. නමුත් අද මේ සියලු කරුණු ඔය ධාතු පරිනිර්වාණය වෙනකන් ඉන්න ඕනේ. මේ ධර්මය අහලා බුදුන් දැකගෙන මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ඇසිරිලා අර බුද්ධ ශක්තියට අනුගත වෙලා තමන්ට නිවන් දකින්න පුළුවන් බව හොඳට තේරුම් ගන්න. කවුද කවුද මොකද්ද මුල? නෑ, ඒකට ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? කවුද? දැන් මේවා පටලවාගෙනනේ ඔක්කොම තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ අවුරුදු 2600 ගණනකට පෙර. සිරි සංඝබෝ රජුරුවෝ ඊට පස්සේද ඉපදුනේ බුදුහාමුදුරුවෝ? නැහ, බෝධිසත්ව කාලේ. කොහොමද? බුදුනාට පස්සේ. දැන් සිරි සංඝබෝ රජුරුවෝ බෝසත් වෙන්න පුළුවන්. මතු බුදුවන බුදු කෙනෙක්. බෝසත්තුරු ඉන්නවා. නමුත් මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ නෙමෙයිනේ. ඒකට සම්බන්ධ කරන්න බෑ කිසිසේත්. අදත් බෝසත්තුරු ඉන්නවා. දැන් ඔය නාහුවේනේ අරියදම් මහාමුදුරුවෝ බෝසත් පෙරුම් පෙරුවා කියලා, ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බෝසත් පෙරුම් පෙරුවා. එම කියනවා. එහෙම කරලා තියෙනවා. නමුත් මේ මේ බෝසත්තුරු කවද උදු වෙයි කියලා කවටද කියන්න පුළුවන්? කාටද තීරණ සීමාවක් දෙන්න පුළුවන්? තීරණයක් දෙන්න පුළුවන් මෙන්න මෙදා බුදු වෙනවා කියලා. අපි එදාට කොහේ ඉඳීද කවුද දන්නේ? අපිට එයා හම්බු වෙයිද? ඔය බොරු කතා. නමුත් අද අද බුදුන් දකින්න බැරිද? අද බුදුන් දකින්න පුළුවන්. බුදුන් දකින්න නම් මේ ධර්මයේ දකින්න ඕන. යෝ පටිච්චසමුප්පාදම් පස්සතිසෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ මම් පස්සති කියලා බුදුහාමුදුරුවෝම කිව්වා. අද බුදුන් දකින්න බුදුන් දැක නිවන් දකින්න පුළුවන්. ඇයි මේකට මිනිස්සු උත්සාහ නොදරන? වර අනාගත වංශ දේශනාවේ තියෙන මතු උපදින බුදුන් දකින්නව හැම මිනිස්සු ප්‍රාර්ථනා කර කර යන්නේ ඒක කම්මැලිකම, ඒක මෝහය, ඒක රාගය. ඒක වැරදි දැක්මක්. ඒක මිනිසුන්ට උගන්ලා තියෙන වැරදි දෙයක්. අද බුදුන් දැකලා අද නිවන් දකින්නයි මේ ගෞතම බුදු සාසනේ සියලු දේ බුදුහාමුදුරුවෝ කළා කියලා පෙන්නලා දීලා තියෙනවා. මේ මේ කතාව මේකේ ප්‍රශ්නයක් නෑ. සිරිසංග බෝරජ්ජිරුව අපේ බෝස අපේ බුදුහාමුදුරුවෝ බෝසත් කාලයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බුදු වෙලා අවුරුදු 1000කට විතර පස්සේ තමයි සිරිසංග බෝරජ්ජිරුව මේ ලංකාවේ රජ වුණේ. හිතදන් දුන්නු. බුදුහාමුදුරුවෝ බුදු වුණේ අර ක්‍රිස්තු පූර්ව වසර 500 ගණන්. සිරිසංග බෝරජ්ජිරුව ක්‍රිස්තු වර්ෂ 450 ගණනකට ඉස්සර පස්සේ ඒ කාලේ තමයි රජු. කළු ධර්ම හැටියට තේරුම් කරලා දෙන පුද්ගලයෙකුගෙන් කළු ධර්ම නසන ක්‍රමය අහලා දැනගන්න පුළුවන්. කළු කියන්නේ මොනවද? කෙලස් කියන්නේ මොනවද? කෙලස් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. දැන් මිනිස්සු ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි කියලා උපාදානය කරගන්නේ මොකද්ද? ඔය කළු ධර්ම. මේ ලෝකේ පවතින ජීවත් වෙන සියලු මිනිස්සු මේ අඳුරේ මේ කළු ධර්ම නිසා අඳුරටපත් වෙලා ඉන්නේ. ඒ නිසා අර පෘථග්ජන ලෝකයාට වටින්නේ සාර මොනවද? කළු ධර්ම. කළු ධර්ම තමයි මේ පැවැත්මට උපකාර වන ධර්ම. ඒ නිසා මේ රාගය, ద్వේෂය, මෝහය කියන කළු ධර්ම තමයි පවත්වාගෙන යන්නේ. මේ පැවැත්ම පවතින්නේ කළු ධර්ම නිසා. ඒ නිසා මේ කළු ධර්ම හැටියට තේරුම් ගැනීමත් මේ කළු ධර්ම තමන්ගේ හිතෙන් නසා ඉවත් කර අස්කර උදුරා කපා අයින් කරන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේක තමයි අර කුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසලම් පජානාති අකුසල මූලම් පජානාති කියන සතර සම්මාප්පදාය. මේ අනුව මේ කළු ධර්ම හැටියට දැනගත්තාම මේ දුකට හේතු වෙන, මේ පැවැත්මට හේතු වෙන, මේ සංසාර රියගමනට හේතු වෙන්නේ මේ කළු ධර්ම. මේ සංසාර ගමන නවත්තන්න නම් මේ කළු ධර්ම කළු නසන්දු. කලන ධර්ම කියන්නේ කෙලෙස් නසන ධර්ම, කළු නසන ධර්ම. මේ කළු කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. කෙලෙස් කියන්නේ අඳුර. ඒ නිසා රාගය, ద్వේෂය, මෝහය හිතෙන් උදුරා ගමන්නට උපකාර වන මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව තේරුම් කරලා දෙන පුද්ගලයේ කල්යාණ මිත්‍ර සම්පත්. ඒ අනුව ඒ කල්යාණ මිත්‍රයෙකුගෙන් මේ කළු ධර්ම හැටියට තේරුම් අරගෙන අහගෙන දැනගෙන ඒ කළු ධර්ම නසන මාර්ගය තමන්ගේ හිතේ උපදින කළු ධර්ම ආනපාන සති සමාධියෙන් සතර සතිපට්ඨානයෙන් සතර සම්මප්පදාන වලින් ඉවත් කරන්න පුළුවන් ක්‍රමය තේරුම් අරගෙන ඒ කළු ධර්ම නසන්නට මග කියා දෙන උත්තමයෙක්ගෙන් පුද්ගලයෙක්ගෙන් අහලා දැනගෙන මේ මග අනුගමනය කිරීම තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ කාගෙන්වත් මේක අහලා දැනගත්තේ නැහැ. පසේ බුදුහාමුදුරුවෝ මේක කාගෙන්වත් අහලා දැනගත්තේ නැහැ. හැබැයි ඊට පස්සේ සියලුම බුද්ධ ශ්‍රාවකයෝ සියලුම මාර්ගඵලලාභීන් කෝටි ප්‍රකෝටි ගණනක් වූ මාර්ගඵලලාභීන් ඒ බුදුහාමුදුරුවෝ මේ කළු නසන ධර්මය කියා දුන්නට පස්සේ ඒ කළු නසන ධර්මය මාර්ගය තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය කරලා මාර්ගඵලලාභී වුණා ඒ නිසා මේ බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනයේ ඉදිරියට යම් කිසි කෙනෙක් මඟපල ලබනවා නම් ඒ ලබන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි කියලා බුදුහාමුදුරුවෝ මහා නිධාන සූත්‍රයේ පැහැදිලිව ආනන්දහාමුදුරුවන්ට කිව්වා. කලුණසන් ධර්මයේ තේරුම් නැතුව මේක කරන්න බෑ. ඒකම තමාර තියෙන්නේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි වෙන මොකක්වත් නෙමෙයි මේ කවියා කියපු හැටි. උපන්දා සිට කරපු කියන්නේ මේ සංසාරේ කවදා හරි කරපු සියලුම කලු ධර්ම ඔක්කොම නැතනවා. කලු කලන කැලණි කියන්නේ මොකද්ද? කලු නැසුව. ඒකයි වෙන මොකක්වත් නෙමෙයි මේ. නැතුව මේ සාමාන්‍ය ඔය කැලණි විහාරෙට ගිහිල්ලා වඳින එක නෙමෙයි මේ කිව්වේ. කලු නැති. නැන්නම් දැන් කැලණි විහාරේ මොකද්ද තියෙන්නේ? දන්ත ධාතුන් වහන්සේ දල්දා මාලිගාවේ තියෙන්නේ මොකද්ද එහෙනම්? එහෙනම් දල්දා මාලිගාව වැන්දාම ඊට වැඩිය මේවා වෙන්න එපා. එක්කෝ දැන් ලලාට ධාතුව තියෙන තැන සෝමාවති ඒ මේ මේ සේරුවාමිය ඒවා වැන්දිනේ මෙහෙම නම් ඊට වැඩිය වටිනවා. ඒක නෙමෙයි මේ කිව්වේ. මේ කිව්වේ මේ කලු නැසන එක. කලණි කිව්වේ. කලු නැසි. එකවරයි කලු නැසන්න ඕන. එකයි වරක් වැන්දොත් කලණි කිය. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියට අපි මේ අනුගමනය කරන්න ඕනේ. ඒකයි වරක් වැන්දොත් කලණියේ උපන්දා සිට කරපු පව් සියලු ඉවරයි. ඉවරයි. සියලු කෙලෙස් ඉවරයි. පිනයි කුසලයයි. පින හිතේ සමානකම තමයි හිතේ පැහැදීමක් චිත්ත ප්‍රසාදයක් පැහැදීමක් ඇති වෙනවා පිනෙනුත් කුසලෙන්. හැබැයි පින අපි යම් ආකාරයකට පින්කමක් කරලා ඒකෙන් ආපහු ප්‍රතිලාභයක් ආපහු ඵලයක් ඒකෙන් යම් මේ මතු ඒ පින්කම කරපු මොහොතට පසුව ඒකෙන් යම් ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රසිද්ධියක් ප්‍රණාමයක් ප්‍රශංසාවක් මොකක් හෝ තමන්ට යහපතක් අර පොලියට සල්ලි දීලා ආපහු ලබා ගන්න පොලියත් එක්ක ලබා ගන්න බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් නම් ඒක පින අකුසලයක් බවට පත් වෙනවා. එමනනම් පින්කම කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන දෙව් මිනිස් සැප කෙලවර රජ සැප සිටු සැප ලැබලා අර බෝසත් පෙරුම් පුරපුර නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් ඒක අකුසලයක් මිසක් පින්කමක් බවට පින්කම තියෙනවා. ඒ පින නිසා සුගතියක උපදිනවා. හැබැයි ජීවත් වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. ජීයති මීයති ජරාවට ජරා ධම්ම ජරා ව්‍යාධි ධම්ම මරණ ධම්ම සියලු දේ උරුම වෙනවා. නමුත් කුසලයක් කරොත් ඒ පින්කම කරලා අර ණය ගෙවලා සහ මුලින්ම කෙලෙස් ගති සියලු දේ හිතෙන් අයින් කරලා රාගය ද්වේෂය මොහේ උදුරා දමලා කුසලස්ස උපසම්පදා කරගෙන මේ පැවැත්ම තුළදිම මේ ජීවිත කාලය තුළදිම මගඵල ලබන්නට පුළුවන්. කෙලෙස් උදුරා දමන්නට රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින කියන එක යහපත් හොඳයි නිවැරදි. හැබැයි හරියට තේරුම් ගත යුතුයි පින්කමක් කරන හැම අවස්ථාවකම ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න නම් මේ ධර්ම අවබෝධයක් ධර්ම ඥානයක් තේරුම් ගන්න ඕන. නමුත් බුද්ධ ආගමේ මේ පින පුණ්‍යාභි සංකාරයක් කරගන්න පාරක් කියලා දීලා තියෙනවා මිසක් පින කුසලයක් කරගන්න ආගමක කියන්නේ නැහැ. ආගමේ තියෙන්නේ හොඳ යහපත් නිවැරදි පැවැත්ම දිගින් දිගටම පාත්තගෙන යන පින්කම් කරපල්ලා කියලා. ඒ මිසක් නිවන් දකින්නට උපකාර වන කුසලස්ස උපසම්පදා කිසි ආගමක බුද්ධ ආගමේ නැහැ. එනිසා බුද්ධ ආගමේ නිවනක් නැහැ. ආගමක නිවනක් නැහැ. ආගම ධර්මයකුත් නැහැ. ධර්මයේ ආගමක් තියෙන්නත් බෑ. ආගම කියන්නේ පැවැත්ම යහපත්යේ පාත්තගෙන යෑමට උපකාරක දේ. නමුත් පැවැත්ම දිගට දිගටම පාත්තගෙන යනවා නම් ඒක නිවනට බාධායි. නිවන කියන්නේ අපවැත්ම නැවැත්ම. පැවැත්ම නැවැත්ම. මේක හොඳට තේරුම් ගන්න. පැවැත්ම කියන්නේ රාගය ද්වේෂය මොහය. රාගය ද්වේෂය මොහය නීතිගත කිරීම තමයි ආගමේ කරන්නේ. ඒ රාගය ද්වේෂය මොහය අර පින්කමක් කරලා දෙව් මිනිස් අප රජ සැප පතපත ඉල්ල ඉල්ල යද යද කටයුතු කිරීම තමයි මේ ආගම්වල සියලු ආගම්වල කරන්නේ හොඳ යහපත් නිවැරදි දේ. ඒ නිසා අර සම්මාංග දෙපැත්තක් තියෙනවානේ. දුවිදේ නම් අදාමින් ලෞකික සම්මාංග වල තියෙන පැවැත්ම හොඳ යහපත් නිවැරදි. නමුත් ලෝකෝත්තර සම්මාංග වල තියෙන මේ පැවැත්ම මේ මොහොතේම වර්තමාන මොහොත තුළ පැවැත්ම නැවැත්මක් කරගන්න උපකාර වන සම්මා අංගාටක්. සංවලි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් සාමුලින් මිදි නිදහස් වෙන ක්‍රමයක් ලෝකෝත්තර සම්මාංග වල තියෙන. නමුත් රාගය ද්වේෂය මොහේ නීතිගත කරලා ඒක හොඳ යහපත් නිවැරදි ආකාරයට පාත්වගෙන යන තමයි ආගම තියෙන්නේ. මේක දෙකක්. මේක දෙපැත්තක් තියෙනවා. අද මිනිසුන්ව මේක හොඳටම මේ තේරුම් ගන්න බැරි විදිහට මිනිසුන්ව මුලා කරලා ආගම මේ ධර්මයේ වහලා තියෙනවා. ධර්මයේ යටපත් කළමයි ආගම නැග්ගේ. ඒ නිසා ආගම කියන එක හොඳ යහපත් නිවැරදි පැවැත්මක් දිගටම පාත්ව ගන්න උපකාර වෙනවා. හැබැයි නිවන වහන මේක හොඳට තේරුම් ගන්න ඕන.
මේ කැලදාර කතා කරන්නේ මේ ප්‍රශ්නේ තමයි අන්තර්ජාලය මගින් බනාපා සෝවාන් ඵලයට පත් විය හැකිද?
තේරුණේ නැහැ ප්‍රශ්නේ. තේරුණේ නැහැ. අන්තර්ජාලයෙන් බණ අසා සෝතාපන්න ඵලයට පත්වීම කරගන්න අමාරු. සුතමයේ ඥානය ලැබෙනවා, පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. මේ සුතමයේ ඥානය ලැබෙනවා, සද්දස්ස කුල පුත්තස්ස වෙන්න සුතමයේ ඥානය ලැබෙනවා. නමුත් පොඩි බොටල් නෙක් එකක් හිටිනවා. ඒ බොටල් නෙක් එක තමයි අර බුද්ධ ශක්තියට අනුගත වෙන අර චත්තාරෝඨානානි එකවරක් හරි මේ වැඳ ගන්නත් ඕන. ඒ වගේම මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්න නම් මේ සුතමේ ඥානෙට එහා ගිහිල්ලා මේ යම් කෙනෙක් ඉදිරියේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න ඕන. මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබෙන්න නම් මේ මූණට මූණලා බුදුහාමුදුරුව අර ඉදිරියේමයි මේ ධර්මයේ දේශනා කරලා ධම්ම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සුතමේ ඥානයයි පරතෝගෝෂික ප්‍රත්‍යයයි දෙකක්. සුතමේ ඥානය ලැබිලා යම් ආකාරයක යහපත් පාර මාර්ගය තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ යහපත් පාර මාර්ගය අර බුද්ධ ශක්තියට අනුගත වීමක් වීමට ප්‍රමාණවත් මදි නිසා තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙන්න අමාරු. ඉතින් ඒක නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න නම් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඔය පරතෝගෝෂක ප්‍රත්‍යය ලබාගෙන අර චත්තාරෝඨානානි බැඳ ගන්න ඕන. එතකොට අර සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරපු ධර්මයක්. දැන් ඔය ඉන්ටර්නෙට් එකෙන් රේඩියෝ එකෙන් ගුවන් විදුලියෙන් තව නොයෙකේම මිනිසුන්ට බණ ඇහුවාගේ ඒකෙන් සුතමේ ඥානය ලැබෙනවා. පරතෝගෝෂකත් නෙමෙයි ඒක. මූණට මුන්ලා මේ ඇවිල්ලා මේ මයික් එකක් දාලා වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙතන මූණට මුන්ලා තමන්ට ප්‍රශ්න තියෙන ප්‍රශ්න විසඳ ගන්න සාකච්ඡා කරන්න පුළුවන් නම් අන්නේ අවස්ථාවේ පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙනවා. ඊට පස්සේ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න පුළුවන් අර බුද්ධ ශක්තියට අනුගත වීම. ඒ අවශ්‍ය කරුණු තුනම තියෙනවා. ලෝකය කියන්නේ මොකද්ද? අඳුර. අඳුර හදාගන්නේ තමන්. ඒ අඳුර ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් මිය ගියාට පස්සේ අඳුර ඉතුරු කරගෙන මිය යන්නේ. අඳුර ගිහිලා ආයතරයක් තැනක පැලකනවා. බීජ පැල කරලා ආයි අඳුරක් හදාගන්නවා. ආයි ලෝකයක් හදාගන්නවා. ආයි උපතක් හදාගන්නවා. ආයි දුක් විඳිනවා. ආයි ජී යති මී යති මේ දිගටම ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගෙන මේ ගමන, මේ දිය ගමන දිගින් දිගටම දිගින් දිගටම අර අඳුර හද හදා අඳුර හද හදා අඳුරේ ජීවත් වෙනවා. මේ අඳුරෙන් එළියට එන්න ඕන, නැතුව හරියන්නේ නැහැ. අඳුරෙන් එළියට එන්න නම් මේ රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර අර මල කඩන්න ඕන, විරජං විහිත මලම් කරන්න ඕන. නැත්නම් අඳුරම තමයි. දිව්‍ය ලෝකෙ ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත්, අවිඥා ලැබුවත්, ධ්‍යාන ලැබුවත් අර කොණ්ණඟම වුණා තාම අඳුරේ හිටියේ. මලකට කඩලා තිබුණේ නැහැ. නමුත් බුදුහාමුදුරුව මේ මලකට කඩන ක්‍රමය කියා දුන්නට පස්සේ විරජං විහිත මලම් ධම්මචක්කුම් උදපාදි වුණා. දහම් මැස පැහැදෙන්නේ පැහැදුනේ ඊට පස්සේ. දහම් මැස යටපත් වෙලා අඳුරු අඳුර නිසා දහම් මැස යටපත් වෙලා මසසක් බවටපත් වෙලා තිබුණා. ඒ අනුව මේ දහම් මැස පැහැදුනේ නැහැ. ධම්ම සුපාදුනේ නැතුව ඥානං උදපාදිනා, පඤ්ඤා උදපාදිනා, විද්‍යා උදපාදිනා, අලෝක උදපාදි වෙන්න බෑ. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව දුක්ඛ දෝමනස්ස කියන්නේ ඵලය. දුක්ඛ දෝමනස කියන්නේ ඵලයක්, විපාකයක්. හේතුව මොකද්ද? හේතුව අවිජ්ජා. දුක්ඛ දෝමනස වලට හේතුව මොකද්ද? අවිජ්ජා. අවිජ්ජාවට හේතුව රාගය, ඡන්දය, පටිච්ච වීම. පටිච්ච වීම අවිජ්ජ වීම. ඒක නිසා පටිච්ච වීම නිසා අවිජ්ජ, අවිජ්ජ වීම නිසා නිච්ච, නිච්ච නිසා ඵලයක් හැටියට දුක්ඛ දෝමනස හෝ සුඛ දෝමනස උරුමේන සුඛ දෝමනසත් අවසන්නේ දුක්ඛ දෝමනසෙයි. පටිච්ච වෙන්නේ සුඛ සෝමනස දෙයක් බලාපොරොත්තුව උරුම වෙන්නේ දුක්ඛ දෝමනස. මොකද ඒක නිච්ච නැහැ, අනිච්චයි, සුඛ නැහැ, දුක්ඛයි, අත් නැහැ, අනත්තයි. දැන් මෙහෙමයි. දැන් කෑගල්ලේ හිටිය උපදිසාපති මහත්තයා ජෝජ්ටන කෑගල්ලේ අලුලෙනේ තිබුණු මාතුල අත්තනගොඩ මාතුල අලුලෙනේ තිබිච්ච පුස්කොළ පොත් 54 එංගලන්තෙට අරන් ගියා. පුස්කොළ පොත් ඔක්කොම ටික නැවක පටවගෙන අරන් ගියා. මේ පුස්කොළ පොත්වල තිබුණේ අර බුද්ධ වර්ෂ 456 දී ඔය මාතුලාලුනේදී ලියපුවා. නැවත නැවත කීප සැරයක් මේ සිංහල හාමුදුරුවරු සිංහල පන්හිඳෙන් සිංහල පුස්කොළ පොත්වල අර පුස්කොළ පොත් දිරා යනකොට නැවත නැවත ලියපු නිවැරදි ත්‍රිපිටකය. දැන් මේ ලංකාවේදී 1954 ලංකාවේදී මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තක මණ්ඩලයක් පත් කළා. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන පුද්ගලයන්ට ඔය ජෝර්ජ් ටර්නර් මහත්තයා ගෙනිච්ච පුස්කොළ පොත් 54 පරිශීලනයට ගන්නට අවසරයක් ලැබුණේ නැහැ, පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා 1954 ඔය ග්‍රන්ථ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය පාවිච්චි කළේ පරිහරණය කළේ ජපානයේ තිබුණු ජපන් මේ බුරුමේ තිබුණු බුරුම අකුරෙන් ලියපු ත්‍රිපිටකයකුත් ඒ වගේම මේ හෙළබිමේ බලම් පැල්මඩුල්ලේ පන්සලක තිබුණු පුස්කොළ පොතත් අම්බලංගොඩ සහ මාතර කිට්ටුව පන්සලක තිබුණේ ත්‍රිපිටක ග්‍රන්ථවල මේක සඳහන් කළ තියෙනවා. ඒ පුස්කොළ පොත් ඒවත් විසුද්ධි මාර්ගයක්. මේ මෙන්න මේ කරුණු මේ මේ මූලාශ්‍ර 4 විසුද්ධි මාර්ගය, ගුරුම ත්‍රිපිටකය, ගුරුම අකුරෙන් ලියපු අර චත්ත සංගායනාවේදී සකස් කළ ගුරුම ත්‍රිපිටකය, එවගම විසුද්ධි මාර්ගය, එවගම ලංකාවේ හෙළබීමේ තිබුච්ච පුස්කොළ පොත්, ඒවා අටුවා පොත්. ඒ පොත් පරිශීලනයට අරගෙන තමයි අද තියෙන ඔය නදිමාලේ වරිමේ ඔවා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මේ අමරේවා මද්දුම් මහත්තයා මේ නදිමාලට විකුණලා ඔය කරන මුද්‍රණයක්. ඒ නිසා ඒ ත්‍රිපිටක පොත් යම් යම් වැරදි සහගතයි. නමුත් දැන් අද මේ එංගලන්තේ තියෙන ඒ නිවැරදි ඒ මූලාශ්‍රය ඒ ත්‍රිපිටකය අද විවෘතයි. අද ඕන කෙනෙකුට බලලා මේ වෙනස්කම් වෙනස් කරපු තැන් වෙනස් වූ තැන් ගැන හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක යම් යම් දේවල් බොහෝ සූත්‍රවල යම් යම් තැන් පචන පද අර්ථය බොහෝ තැන්වල වෙනස්කම් කරලා තියෙන බව හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එනිසා අද කාටවත් වරදින් නැති විදිහට අර එංගලන්තේ තියෙන මුල්ම ත්‍රිපිටකයේ පුස්කොළ පොත අද තමන්ට ඩවුන්ලෝඩ් කරගෙන පරිශීලනයට ගන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්ස, මාංශ භක්ෂණය පාපයක්ද? ඉන් නිවන ආවරණය වෙයිද? කරුණාවෙන් පහදා දෙන්න.
ඔව්, දැන් මාංශ භක්ෂණය කියන්නේ තමන්ගේ නොවන අනුන්ගේ මස් රස පෙරේතකමින් රස ආශාවෙන් රස තෘෂ්ණාවෙන් රස කෑදරකමින් ලේ රස විඳීමේ කැමැත්තක් ඇතුව කනවනම් අර ලෝහිත පානි ලුද්දෝ එක පාපයක්. එනිසා අනුන්ගේ මස් කාලා අපි ජීවත් වෙනවා නම් ඒක රාගයෙන් සහ මෝහයෙන් කරන දෙයක්, ද්වේෂයටත් අයිති වෙනවා. ඉතින් ඒක නිසා මේක යම් ආකාරයක පානාතිපාත, අදින්නා දාන, කාමෙන් සුමිච්ඡාචාර, මුසාවාද ඒ වගේම මේ පස් පවුම සිද්ධ වෙන්න පුළුවන්. මේ කියන අර අදින්නා දානේ නොදුන් මස්, අනුන්ගේ පස් කැමැත්තෙන් නොදුන් මස්, ඒ වගේම අර චතුර්කෝටික පාරිශුද්ධ මාංශයක් නොවන මස් කනකොට මේ වගේ පාපයක් සිද්ධ වෙනවා. තමන් වෙනුවෙන් මැරුවේ නැතුවට තමන් කන නිසා තමයි මේ මිනිස්සු මරන්නේ, මරණ නිසා තමයි විකුණන්නේ, විකුණන නිසා ගන්නවා, ගන්න නිසා කනවා, කන නිසා තමයි විකුණන්නේ, ගන්නේ, මරන්නේ සියලු දේ. ඒ නිසා මේක මේක කෙලින්ම තමන් සතෙක් මරුවේ නැතුවට මේ තමන් සඳහා නොවුනට මේකේ කොටසක් කෙලවරක් මේකේ මේ පානාතිපාත, අදින්නා දාන, කාමසුච්චාචාර සියලුම දෙයට කෙරවලක් තමන්ටත් අහුවෙනවා. මෙවන් රස තෘෂ්ණාවෙන් රස පිරේතකමින් රස ආශාවෙන් කෑදරකමින් මස් කනවනම් ලේ රස විඳිනවා. ඒක ප්‍රකරණ පුතා. මේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු මේ ධර්මය බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි සංගායනාවෙන් ප්‍රකරණය කළා. මොකද්ද ප්‍රකරණය කළා කියන්නේ? ප්‍රකරණය නැවත සකස් කළා. මේ සකස් කළේ අර සූත්‍ර ධර්මවල තිබුණු කතා, උපමා, ටීකා, ටිප්පණි, විග්‍රහ, විස්තර ඔක්කොම ඉවත් කළා. ගැඹුරු ධර්මය විතරක් ප්‍රකරණ පොත් කීපයකට ගොනු කළා. විභංග ප්‍රකරණය, පටිසම්භිදා මග්ග ප්‍රකරණය, පဋාණ ප්‍රකරණ පොත්, මේ වගේ ප්‍රකරණ පොත් තියෙනවා. ඒවා තමයි උසස් ගැඹුරු අභිධර්මයේ කිව්වේ. ඒවා මේ කතා නැ, උපමා නැ. අර සූත්‍ර පිටකේ තමයි කතා සහිතව, උපමා සහිතව, උදාහරණ සහිතව මේ සියලු දේ කියලා විග්‍රහ කරලා තියෙන්නේ. මේ ප්‍රකරණ පොත්වල තියෙන්නේ ඒ කතා අයින් කරලා මේ අභිධර්ම පිටකය හැටියට ප්‍රකරණ පොත් 11ක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා විභංග ප්‍රකරණය කියන්නේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල සියලු ක්‍රියාත්මක වන සියලු අංගෝපාංගයන් එකින් එක එකින් එක අරගෙන ප්‍රකරණය කරලා විභංග කරලා පොතක් සකස් කරලා තියෙනවා. ඒක වෙන මොකක්වත් නෙමෙයි බම්බයක් වවන වූ ශරීර කුඩුවේ ගත හිත ක්‍රියාත්මක වන ආකාරය විභංග කළා අර පට්ඨපනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති කිරීම තමයි විභංග ප්‍රකරණේ ධාතු විභංගය චිත්ත විභංගය සත්‍ය විභංගය මේ ආකාරයට ඥාන විභංගයේ සියලු දේ විභංග කරලා තියෙනවා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවක් තියෙන මිනිහෙකුගේ මනසට අරමුණු විය හැකි අරමුණු කළ යුතු නිවනට උපකාර වන සහ බාධක වන සියලු කරුණු වෙන් කළ විභංග කළ පෙන්වෙ විභංග ප්‍රකරණ එක පොතක් ඒක තියෙනවා ඉන්ටර්නෙට් එකෙන් ගන්න ඒක අර නැදිමාලේ පොතක විග්‍රහ කරලා තියෙනවා ඒ විභංග ප්‍රකරණේ සියලු දේ අර මේ බඹයක් වමන වූ ශරීර කූඩුවට අදාළව ගතට හිතට අදාළ සියලු දේ විභංග කළ තියෙන වෙන මොකක්වත් නැහැ ඒක. තව එනම් විනාඩි 10කින් විතර නවත්තනවා. තව තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර ජාතසෝතාපන්න පුද්ගලයෙකු එයාගේ පොඩි කාලේ ඉඳලම ජාතසෝතාපන්න බව දන්නවද? ඒකම සද්දස්ස කුල පුත්තස්සේකු සෝතාපන්න වීම සඳහා මේ ස්ථාන හතරම වැඳ පුදා ගත යුතුද?
දැන් මෙහෙමයි, ජාතසෝතාපන්න පුද්ගලයෙකු අතින් පොඩි කාලේදී කීයටවත් ජීවිත කාලයේදී කීයටවත් මේ සතර අපාගත වෙන කර්මයක් වරදක් පාපයක් කිංගයක් කිංසාවක් අවැඩක් අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා දැන හෝ නොදැන හෝ මෙයන් සතර අපාගත වෙන පාපයක් කරන්නේ නැහැ, කිරීමෙන් වැළකෙනවා. හැබැයි ජාතසෝතාපන්න බව ඒ පුද්ගලයාත් නොදන්න පුළුවන්, මොකද මේ ධර්මයේ නැති කාලෙක. ඒ වගේම මේ පුද්ගලයාට යම් යම් දේවල් මේ ධර්මය තේරුම් ගන්න බොහොම ලොකු ඥාන ශක්තියක් ලැබෙනවා. ඒ ජාතසෝතාපන්න පුද්ගලයා ජීවත් වෙන පරිසරයේ පවුලේ අම්මල තාත්තලා පෘථග්ජන නම් අනිකුත් යාළුව මිත්‍රයෝ පෘථග්ජන නම් ඒ පුද්ගලයාට ඒ පෘථග්ජන පුද්ගලයන්ට අර පුද්ගලයාව මේ ජාතසෝතාපන්නයි කියලා දැන හඳුනා ගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ නිසා ජාතසෝතාපන්න පුද්ගලයා ජාතසෝතාපන්න හැටියට ඉන්නවා ඒ පුද්ගලයා අතින් සිදුවෙන්නේ නැත්තේ එකම වැඩේ සතර අපායට ගත වෙන කර්මයක් සිදුවෙන්නේ නැහැ, සිදු කරන්නේ නැහැ. ධර්මයෙන් හොයනවා, ධර්මාර්ගයෙන් හොයනවා, ධර්මයෙන් ලැබුණ ගමන් ඒ පුද්ගලයාගේ හිත මලක් පිපෙනවා වගේ මගඵල ලබන්නට උපකාරයි. දෙවෙනි ප්‍රශ්නේ තමයි දෙවෙනි ප්‍රශ්නේ මට දැන් මතකත් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ මතක නැහැ. චත්තාරෝටානානි හතරම නෑ, හතරම නෙමේ, අඩු වශයෙන් හිරිවඩුන්න බුද්ධ ශක්තියට අනුගත වන කේන්ද්‍රස්ථානය වැඳ පුදා ගැනීම නිසා හතරම වැඳ පුදාගත වෙනවා. නමුත් ඉතින් හැකියාවක් තියෙනවා නම් මේ රුපියල් 500,000ක් විතරයි වෙන්නේ වියදම යන්නේ, ඔය ස්ථාන හතරම වැඳ පුදා ගන්න පුළුවන්. නමුත් එහෙම හතරම වැඳ පුදා ගන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා නම් මේ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන හිරිවඩුන්න බුද්ධ ශක්තියේ මූලස්ථානය වැඳ පුදා ගැනීමෙනුත් මේ චත්තාර උටානනි වැඳ වෙනවා.
ස්වාමීන් වහන්ස, සමුදය උපදින්නට පෙර තමන් දැනගන්නේ කෙසේද?
ඔව්, දැන් මට තරහක් එන්න එනවා, මගේ හිතට තරහ යනවා, තරහ එනවා, තරහක් අලුතෙන් මතුවෙනවා, මෙතෙක් කල නොතිබූ තරහක් අලුතෙන් එනවා. මේක දැකගන්න පුළුවන් ඥානයක් තියෙන්න එපා. ඒ වගේම රාගයක් අලුතෙන් එනවා, මෙතෙක් නූපන් රාගයක්, ඒක තමයි සමුදය. ඒ වගේම මෝහයක්, වැරදි මැනීමක් තමන්ගේ හිතට එනවා. මේක තමන්ට තේරුම් ගන්න බැරි නම් අර ඒක නිකන් ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස අර පඤ්ඤත්තසායන් ධම්මෝ. ඒ නිසා මේ රාගය, ද්වේෂය, මෝහෙන් මෙතෙක් නොතිබූ, මෙතෙක් නොතිබ නූපන් රාගයක්, ද්වේෂයක්, මෝහයක් අලුතෙන් උපදින්නට එන බව තමා විසින් තමා තුළින් තමන්ගේ යහපත් සඳහා දැකගත යුතුයි. දැකලා ඒ සමුදය වෙන්න එන්නේ ඒක තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ. ඒ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න එන බව තමා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ නුනොත් සම්ම දක්ඛාතා නැ සම්ම දක්ඛාතා නැත්නම් සමාධිත්‍යයටපත් වෙන්න බෑ. අර අනුපාද වශයෙන් සමුදය නිරෝධ කරන්න බෑ. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕන යම් කිසි දෙයක් නිසා පුද්ගලයේ කරන කියන කතාවක් නිසා එක්ක ඇහෙන් දැක්ක රූපයක් නිසා Tamanṭa රාගයක් ද්වේෂයක් මෝහයක් අලුතෙන් උපදින්න එනවා නම් ඒ උපදින්නට එන්න තියෙන ඉඩකඩ තමන් විසින් දකින්න ඕන. දැකලා එකෙන් මිදී නිදහස් වෙන්නට ඊවසා විමසා කටයුතු කිරීම තමයි අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කිරීම. මගඵල ලැබුවට පස්සේ හැම කෙනෙකුටම බෑ. සෝතාපට්ටි ඵලයටපත් වුණා තියා අරහත් ඵලයටපත් වුණත් හැම කෙනෙකුටම මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහයක් කරන්න පුළුවන් කමන්නේ. හැබැයි හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් මගඵල ලබන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට අර්ථ ධර්ම නිරුක්ති ඥානත්වය විග්‍රහ කරලා පටිසම්භිදා විග්‍රහයක් කරලා අනුන්ටත් මේ ධර්මය කියා දෙන්නට පුළුවන් ශක්තියක් සිව්බිලින් සිඹා ශක්තියක් හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ ඇත්තේ නැහැ. ඒ නිසා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ඒක තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ අනුන්ට මේක කියා දෙන්න පුළුවන් කමක් නැහැ. සුෂ්ක විදර්ශක එහෙම නැත්නම් අර පච්චේක බුදුවරුන් වගේ ඕ අවිඥාලාභී පමණක් අරහතුන් වහන්සේලා මේ සඳහා අර මහා ප්‍රඥන් වහන්සේලා වූ සිව්බිලින් සිඹාලාත්පත් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සිව් ආකාරයේ විග්‍රහයක් කරන්න පුළුවන් කෙනෙකුට පමණයි තවත් කෙනෙකුට මේ මඟ විග්‍රහ කරලා විස්තර කරලා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති කියන මේ ක්‍රියාකාරකම කියලා පෙන්නලා දෙන්න. එනිසා හැම කෙනෙකුටම මේක කරන්න බෑ. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් අනුන්ට ඒ වැඩේ කරගන්න පාර මාර්ගය කියා දෙන්න පුළුවන් කමක් නැහැ හැම කෙනෙකුට. ඒ නිසා ආනපාන සති සමාධි පිහිටීම කියන එකත් වචන ටිකුවට හරියන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව තමන් කරලා අත්දැකීම් ලබාගෙන අනුන්ටත් මේක පාර පෙන්වන්න කියන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට තමයි ඒ පුද්ගලයාට ඒ මඟ යන්න පුළුවන්. අනුන්ගේ පාර විවුර්ත කරන්න තමන්ට පුළුවන්කමක් තියෙන්නේ මේ සිව්පිලිම් සිඹියා පත්ලත් ශක්තියෙන් ලැබුණොත් පමණයි. අන්තර්භවය කියන්නේ දැන් මේක අන්තර්භවිකෝ කියන්නේ මේ උපජ්ජති කියන ජාති දෙකක් අතර තුර කාලයක් තුල අන්තර්භවික හැටියට ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් මැරුණට පස්සේ ඊගාව උපතක් ලබන්නට පෙර අන්තර්භවික හැටියට ඉන්න පුළුවන්. අනාගාමී අන්තර්භවික කියලා කොටසකුත් තියෙනවා. අනාර්ය එහෙම නැත්නම් මේ පෘථග්ජන අන්තර්භවික කියලා තියෙනවා. දැන් මේ අන්තර්භවික කියන තත්වය ලැබෙන්නේ අණ්ඩජ තලාභුජ කියන දෙපිරිසකට පමණයි. ඕපපාතික කිසි කෙනෙකුට අන්තර්භවික තත්වයකට පත්වෙන්නේ නෑ, පත්වෙන්න බෑ. එකත් තීරණයක්, එකත් නියමයක්. එනිසා යම් කිසි කෙනෙක් මැරුණට පස්සේ ඕපපාතිකව නම් උපදින්නේ භූතයෝ, පෙරේතයෝ, දෙවි දේවතාවෝ, සියලු බ්‍රහ්මයෝ ඕපපාතිකයි. එයාට කිසි තැනක කිසි දවසක ඒ අන්තර්භව බවක් ලැබෙන්නේ නෑ. නමුත් මිනිහෙක් වෙලා ඉපදිලා මැරුණ කෙනෙකුට නැවත මිනිහෙක් වෙනවා නම් මිනිහෙක් වෙලා මව්කුසකින් ඉපදිනවා නම් ඒ මව්කුසක් තමන්ට ණය තියෙන මව්කුසකට යන තාක්කල් ඒ පුද්ගලයා අන්තර්භවික හැටියට අතරක් තියෙනවා. ඒ කාලය තුල අර කෙලෙස් පොදියත් කරගහගෙන අර මව්කුසකට උක්කාන්ති වෙන්න කරන උත්සාහයක් දරන උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කාලේ මාර මිය පරලව ගියාට පස්සේ චුති සිතෙන් පස්සේ ආයි අර මව්කුසකට ඔක්කාන්ති වෙන තාක්කල් අන්තර්භවික හැටියට ඉන්න සිද්ධ වෙනවා. අනාගාමී අන්තර්භවිකේනුත් එහෙම කොටසක් ඉන්නවා. අර නිවන් මඟ ඵල සාක්ෂාත් නොවි අරහත් තත්වයට හෝ සුද්ධාවාස හතරට හෝ නොගිය අනාගාමී පුද්ගලයෙක් අන්තර්භවික අනාගාමී අන්තර්භවික හැටියට ඉපදිලා නිවන් දකින්න තාක්කල් ඒ අනාගාමී අන්තර්භවික පුද්ගලයෙක් හැටියට ඉන්න පුළුවන්. සසංකාරික වූ අසංකාරික හැටියට කියලා ඒක බීජ සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා. එකක් තියෙනලු එකක් අහන්න 11 වෙලාව.
ස්වාමීන් වහන්ස මම නිතරම බණ අසනවා. නමුත් නිතරම කාමරාගයේ සිතට එනවා.
ඒ අයිතිය තමයි. ඒක ඉතින් තමන්ගේ නොයවසීම නොවිමසීම ආවර්ජනයේ නොකිරීම හොඳ හේතුඵල සලකා නොබැලීම ධර්මයේ නොහැසිරීම සංවර නොවීම අසංවර වීම මේ වගේ උඟක් දේවල් තියෙනවා. එනිසා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම තමයි ඕකට හේතුව. බණ ඇහුවට විතරක් හයියන්නේ නැහැ. බණ ඇහිමෙන් දැනුමක් තියෙනවා. නමුත් මේකේ තියෙන ආදීනෝ ආනිසංස යෝගම හේ ආස්වාදේ ආනිසංසයයි තමන්ම තේරුම් ගන්න ඕන. මේ තමන් කරන කියන හිතන දේ නිසා තමන්ට උරුම වන දුක විපාකය ඵලය අර කර්මය තමා විසින්ම දැකලා මේකෙන් මිදී නිදහස් වෙන්න ඕන. නැතුව හරියන්නේ නැහැ. බණ ඇහුවට විතරක් හරියන්නේ නැහැ. දැක්මක් තමා තුළින් තමා විසින් තමන් සඳහා තමන්ගේ නිවීම මිදීම යුක්තිය සඳහා තමන් විසින් තමන් සකස් කරගන්න ඕන. ඒකයි මේ මාර්ගයේ අනුධම්ම පටිපදාව කිව්වේ ඒකයි. ඒ නිසා අර සතර අත්‍යපට්ඨානෙම නැහැ උතන. කාය කායනුපස්සනාව නැහැ. වේදනා සුවේදනානුපස්සනාව නැහැ. චිත්තේ චිත්තානුපස්සනාව නැහැ. ධම්මේසු ධම්මානුපස්සනාව නැහැ. ඒ නිසා සතර අත්‍යපට්ඨානෙ නැත්නම් ඒ පුද්ගලයා බණ ඇහුවට වැඩක් නැහැ. ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය පිහිටන්නේ නැහැ. ඒ පුද්ගලයාට නිවනක් නැහැ. ඒ පුද්ගලයාට විමුක්තියක් නැහැ. ඒ පුද්ගලයාට නිදහසක් නැහැ. ඒ පුද්ගලයා අහපත් පාරකට යන පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයා මාර්ගයේ දැනගත්තත් මාර්ගයේ යන එක්කෙනෙක් නෙමෙයි. මාර්ගයේ යන්න ඕන. මේ මාර්ගය කියන එක යා යුතු පාරක් මිසක් අහලා දැනගත්ත පළියට නිවන් දකින්න බෑ. හොඳයි, එහෙනම් මං හිතන්නේ දැන් දෙකමාරක් අවසන් වුණා. එමනම් මේ ධර්ම සාකච්ඡාව අවසానයි. දිගටම ඒ පින්වතුන් විසින් දැනුවත් වීම සඳහා නොයෙක් ප්‍රශ්න ඇහුවා. නැවත ඉතින් සමාජ මාස 3-4කට සැරයක් නිදහසක් තිබුණ වෙලාවක ඒ ඉන්ටර්නෙට් එකෙන් බණාන පින්වතුන්ගේ ප්‍රශ්න අවස්ථාවක් ලැබුණොත් විමසා සිටින්නට කටයුතු කරමු. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරය පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින් දෙන්නේ. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනම් තූ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් තූ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනම් තූ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය.